Vous allez la mettre comment?
දස් නමසය හැටාතේ දහනමේ දරන 2016/5/26 දිනට අතිවිශිෂ්ට ගැසට් නිවේදනය ඉදිරිපත් කරමි. I will read the whole thing. Yeah, I'm going to speak. මම මේ අවස්ථාව උපයෝගී කරගන්නේ අපි ඉදිරිපත් කළ තියෙන මේ කැටුම් පත්‍රික ඔබතුමා පාර්ලිමේන්තුවේ අවසර පරිදි නීතිගත කරගෙන ඒක තුලින් රටේ ආදායම හරියාකාරව ගණනය කිරීමට උපක්‍රමයක් ලෙස පාවිච්චි කිරීමයි. මෙවැනි අවස්ථාවක් උද්ගත වෙලා තිබ්බේ මීට අවුරුදු ගණනාවකට ඉතාමත් විකෘති වෙලා තියෙන ආදායම් බදු ප්‍රතිපත්තියක් කාර් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙනවා. ඒක තුලින් යම් විදිහකින් අනිසි බලතල පාවිච්චි කරලා යම් රජයේ නියෝජිතයන් හරි රජයේ නිලධාරීන් මේකේ ප්‍රයෝජන අරන් තියනවා කියන එක අපට වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා යම් අය දේශපාලනයට බැන බැන ඉන්නවා, අනිත් අය මේ රජයේ නිලධාරීන් ඒක තුලින් හිර වෙලා ඒක තුලින් ගමන් කරනවා. මේ දෙකම නැති කරන්න තමයි අප මෙවැනි උපක්‍රමයක් ඇති කරේ. මෙතෙක් දුර රටේ බදු ප්‍රතිපත්ති වූයේ කාර් එකක තියෙන අගය පාවිච්චි කළා, ඒකට තියෙන බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි. ඒක තුළින් අර ඉංග්‍රීසියෙන් කියන ඩිස්ක්‍රෂනරි පවර්, ඒ කියන්නේ තමාට අභිමත පරිදි කටයුතු කරන්න පුළුවන් හැකියාව ඒ පුද්ගලයාට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අපි එවැනි කොටස අහක් කරගෙන අපට ආදායමක් හරියාකාරව ගන්න පුළුවන් දේ තමයි අපි ඇති කරේ. ඉතින් මීට පෙර තිබ්බ එකට වෙනුවට සීසී කියන්නේ කැපැසිටි, එන්ජින් කැපැසිටි එකට අපි මෙන්න මෙච්චර අවම ප්‍රමාණයක් බදු ගෙවන්න ඕනේ කියන එක තුලින් උපක්‍රමශීලීව නිෂ්පාදනකරුවන් එක්ක එකතු වෙලා ඒජන්තවරු කරපු ඒ අන්ඩර් වැලුවේෂන් එක සම්පූර්ණයෙන්ම නැති කරගෙන යන ගමනක් තමයි තියෙන්නේ. අපි තාම සතුටුදායක තත්ත්වයක් ඇවිල්ලා නැහැ. නමුත් එදා 180ක් අන්ඩර් වැලියු කරලා එන ආනයන දැන් 120කට විතර අඩු වෙලා තියෙනවා. මම ඔබ සියලු දෙනාගේ මිල්ලන්නේ කරුණා කළා මේකේ දන්න කරුණු තිබෙනවනේ අපිට ඉදිරිපත් කරන්න. මොකද අපට අවශ්‍ය වෙන්නේ මේකට 100%ක් ෆුල් ප්‍රූෆ්, ඒ කියන්නේ කිසිම වංචාවක් ඇති නොවන විදියකට මේක කටයුතු කරන්න. ඒ විතරක් නෙමේ ඩිස්ක්‍රිෂනරි පවර්ස්, ඒ කියන්නේ යම් අභිමත පරිදි වැඩ කරන්න පුළුවන් ඒ ස්වරූපය වෙනුවට කෙලින්ම කළු සහ සුදු වශයෙන් තියෙනවා මෙන්න මෙහෙම තමයි අය කරන්න ඕනේ වන ඒ වගේ ඍජු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අපි සියලු දෙනාම හිතනවා එක හොඳ කාර්යයක් කියලා. ඒ වගේම අපට පේනවා මේ තක්සේරු අනුව නොයෙක් ක්‍රම උපයෝගී කරලා තිබෙනවා. වර්ල්ඩ් ට්‍රේඩ් ඕර්ගනයිසේෂන් එක යටතේ අපට මේවා යම් විදිහෙන් කෙටුම්පත් කරලා තියෙනවා කරන ආකාරය. නමුත් ඒකට අභිබවා ගිහිල්ලා කටයුතු කරන අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ නිසා අප මේවැනි දේවල් රටේ නීතිගත කිරීම වෙනකොට අපි ඒ නීති ඇති කරන්න අවශ්‍ය වන්නේ පෞකාරණ මිසක් සාන්තර නොවේ කියන මතයෙන් තමයි අපි හිතන්නේ කටයුතු කරන්න අවශ්‍ය වන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි යම් විදිහකින් මීට අවුරුදු 3-4කට ඉස්සලා තියෙන පාලනය තුළින් රථවාහන 1500ක් විතර ඇවිල්ලා තිබෙනවා කිසිම කස්ටම් ක්ලියරන්ස් එකක් නැතුව. ඒක එනවා ජනාධිපතිගේ අනුදැනුව තුළින්. ඊට පස්සේ කෙලින්ම ඒ රථවාහන යන්නේ ඒ කියන බදු ටික ගෙවන්න නැතුව එළියට ගිහලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මේක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒක ආරක්ෂා ප්‍රශ්නයක් විතර නෙමෙයි, ඒක ආදායමට අඩු වෙලා තියෙන හැකියාවලත් වෙලා තියෙන ප්‍රශ්නයක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අප මේ විධිමත්ව කරගෙන යන කටයුත්තකට අපි ඒ සියලුම නිලධාරීන්ට අපි ස්තුතිය අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ කරන ගමනම අප ඉදිරිපත් කරපු මේ අලුත් ආකාරය සංශෝධන ලක්විය යුතුයි කියන එක මම මේ අවස්ථාවේ කරන්නේ බොහොම ඕනෙකමින්. අපි මේක ඉදිරිපත් කරන අවස්ථාවේදී 100%ක්ම හරි කියලා හිතුවේ නැතුණාට අපිට පේනවා මේක 95%ක් 96%ක් විතර ඒක වැරද්ද නිවැරදි කළා තියෙනවා. මට අවශ්‍ය වන්නේ එවැනි සුළු වෙනස්කම් ටිකක් ඇති කරන්න. අපි මේක වෙළඳපොළට කිව්වා අපි වැඩි කරනවා නම් ඒගොල්ලෝගේ දැනුවත්කම තුලින් තමයි කරන්නේ. රථවාහන දෙක තුනක් මං හිතන විදිහට සුඛෝපභෝගී රථවාහනවල යම් හිඩසක් තිබෙනවා. ඒක තුලින් අනවශ්‍ය ප්‍රමාණයකට එනවා. එක තැනක යුරෝපේ කාර් එකක් ජපානේ කාර් එකට වැඩිය රුපියල් මිලියන් 150ක් විතර කනගාටුයි. ලක්ෂ 150ක් විතර අඩුවක් තියෙනවා. ඒ නිසා අපි හිතස පුරවන්න නැවත පාර්ලිමේන්තු අවසරයට අපි වැඩි කල් යන්න ඉස්සලා ගෙනමයි කියන එක අපි මතක් කරන්නේ. මේකෙන් කිසි හිරියරක් කිරීම නොවේ. මේකෙන් තියෙන හිදස පිරවීමත් ඒක තුළින් ආදායම ලබා ගන්න පුළුවන් මාර්ගයක් ඇති කරන්න. ඒ කරන ගමනම අපට තක්සේරුව ක්‍රමය යටතේ ඒ දැනට තියෙන්නේ අපි කොටස් තුනක් පාවිච්චි කරනවා. එකක් තමයි නිෂ්පාදනකරුව, ඒ කියන්නේ ඒ කාර්ක රථවාහනය හදන කොම්පනියේ තියෙන අගය. ඒක පාවිච්චි කරලා ඒකට 100%ක් තියෙන බදු ප්‍රමාණය ඒකට උපයෝගී කරගන්නවා. දෙවැනි එක තමයි යම් තැන්වල එනවා පාවිච්චි කරපු කාර්. ඒ පාවිච්චි කරපු කාර් වලට තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඒ පාවිච්චි කරපු කාර් අපි ගේන්නේ අවුරුදු දෙකක් තුලින්. ඒ ගේනකොට අපි ගණනය කරන්නේ මේක අලුත් කාර්යක් ලෙසයි. ඇයි? මොකද සමහරවිට දවස් 10ක් අරන් තියෙන කාර්යක් එන්නේ පාවිච්චි කරපු කාර්යක් ඇරෙලා. නැහ ඒක තුලින් අපිට මේක ඩිප්‍රීෂියේට් හරි ෂය පදනම තුලින් කරන්න ගියොත් ඒක ලොකු බාධාවක් ඇති වෙනවා. ආදායම හුඟක් අඩු වෙනවා. ඒ නිසා තමයි අද ඒ අනුගමනය කළ තියෙන උපක්‍රමයේ තුලින් අඩු, ඒ කියන්නේ අවතක්සේරු කළා හරි මේ අන්ඩර් වැලියුේෂන් කළා කියන කාර් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ඔබ සියලු දෙනාගේම ඉල්ලන්නේ කරුණා කළා අපට උදව් කරන්න මේ ආදායම ශීඝ්‍රයෙන් නැති වුණ එක නැවත යථා තත්ත්වයටපත් කිරීමයි. දැන් අපි කරපු වැඩි කිරීම තුළින් යම් කාර් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. අපි ඒ පිළිගන්නේ ඕනේ කමින්. අපි ඒ කළ තියෙන්නේ අද රටේ තියෙන පාරවල තියෙන තදබදය දැක්කහම කාර් මේ වගේ ගන්නාව කෙන එක මම හිතන අහිතකර ක්‍රියාවක්. ඒ නිසා මේ යටිතල පහසුකම් අපි ආණ්ඩුව තුළින් මේක ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියෙනවා. අවුරුදු එකහමාරක් දෙකක් යාවි මේ යනතාක් කල් අපට මේ කාර් ගේන ප්‍රමාණය අඩු කිරීම අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ලෙස අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ කියන්නේ discouraging imports until we have our infrastructure in proper order. ඒක තුළින් ඒත් අඩු වුණාට ආදායම කාර් ප්‍රමාණය අඩු වුණාට ආදායම බොහෝ අපට අවශ්‍ය ප්‍රමාණයටම ලැබිලා තියෙනවා කියන එක අපි සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. මේක තුළින් නොයෙක් නොයෙක් මං හිතන්නේ ඊරිසියා ප්‍රකාශ පතුරුල තියෙනවා. මට මේ අවස්ථාව මං උපයෝගී කරගන්නවා. ඒ වගේ දෙක තුනක් මතක් කරන්න මම ආගේ කරනවා. අකිල කාර්යවාස මැමතුමා අද බොහොම නිර්භීත විතර නොවේ බොහොම ප්‍රායෝගිකව මේක සැබෑ ප්‍රශ්නෙට උත්තර දෙලා මං හිතන විදිහට පෙන්වුවා අපේ ආණ්ඩුවේ තියෙන අවංකභාවය. ඒ වගේම තමයි අපේ සියලුම ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු අපට එකක් කියලා තවත්යක් කරන ඒ ප්‍රතිපත්තිය ජනවාරි මාසේ 8 වෙනිදා 2015 නැවතුණා. ඒ නැවතීම තුළින් ඒ පිරිසුදු පාලනය ගෙනියන එක තමයි අපට අවශ්‍ය වෙන්නේ. අද මේ මහින්ද රාජපක්ෂ ජනවාරි මාසේ 8 වෙනිදා බාර දුන්න ආර්ථිකයේ මොකද්ද? ඔව් ඒවා තමයි. තව ඔය රාජ්‍ය සභාවෙ ඉන්න එක්කනේ පාර්ලිමේන්තුවම වෙන දේවල් තමයි ඕක. ඉතින් ඒ නිසා අපි මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ මේක අඩු වුණ ඒ 10.4%කට අඩු කරපු ආර්ථිකයේ ආදායම අද 13.8%කට වැඩිලා තියෙනවා. කොහෙද මෙතෙක් දුර සල්ලි ටික ගියේ? සුරාබදු වලින් බිලියන් 40ක් අවුරුද්දට හොයන එක අපි දැන් බිලියන් 180ක් වෙනවා. 150ක් වෙනවා. ඉතින් 100 බිලියන් 110 කොහෙද මෙතන මේ කාලෙ තුල ගියේ? මෙන්න මේ වගේ පාලනයකට නැති වෙලා තියෙන මේ අද ඉන්න යම් කුඩා කල්ලියක් අද මේ කරන ප්‍රශ්නය ඒගොල්ලන්ගේ ආදායම් මාර්ග නැතිලා තියෙන එකේ තියෙන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී අපි මතක් කරන්නේ ඒ ආදායම ඇති කරන්න යනකොට නොයෙක් නොයෙක් බාධා තියෙනවා. මොකද හොරකම නැති කිරීම මේ රටේ හරිම අමාරු දෙයක්. නමුත් ඒ නැති කරන අයට තමයි මේ ප්‍රශ්නේ ඇතිවන්නේ. ඒ හොරු ටික ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හොරු ටික ගැන ප්‍රශ්නයක් නැහැ. ඒව නැති කරන්න යනකොට තමයි තියෙන ප්‍රශ්නේ. ආදායම රජයට එනකොට ඒක බාධාවක්. මේක වෙන්න පුළුවන් පුවක් වෙන්න පුළුවන් මේක කාර් වෙන්න පුළුවන් මේක ඒගොල්ලන්ගේ කරපු ක්‍රියාවලිය වෙන්න පුළුවන්. අද මේව තමයි හෙළිදරව් වෙලා තියෙන්නේ. වැරිදුර යන්න ඕනේ නැහැ. මෙහි ඔබතුමාලාගේම මන්ත්‍රීවරේ කාර්යයක් ගේනවා CC capacity ආනයන කරන්න පුළුවන් හැකියාවට නැතුව. ඊට පස්සේ අපෙන් අහන මේක මන්ත්‍රීවරයක කාර් එකක් නේ. ඇයි මේක ගේන්න බැරි වන්නේ කියලා. එහෙම ගේන්න පුළුවන් නම් එහෙනම් මන්ත්‍රී ඔක්කොම ගේන්නේ ඒ වගේ සුභෝපභෝගී කාර්. ඒවට බදු ගෙවන්න නැතුව ඇවිල්ලා තියෙන. ඒක ප්‍රශ්න කරන්න යනකොට අහන දේශපාල හිරිහැර කිරීම කියලා. මෙන්න මේව තමයි අද තියෙන ප්‍රශ්නය. මේවට තමයි උත්තර දෙන්නේ. ඉන්න ඔය එතන කෑ ගන්න නැතුව නිකන්. ඉතින් මේ වගේ දේවල් හෙලිදරව් කිරීම තමයි තියෙන ප්‍රශ්නය. අපි මේවා පුද්ගලික මත්සමන ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඉල්ලම් කරනවා නම් මොනවද අපි කරන්න පුළුවන් වන්නේ? මේවා හෙලිදරව් කළා මේවා හංගලා තියෙන එක හෙලිදරව් වුණාම ඒක දේශපාලන පරිගැනීම ලෙස සැලකන්නේ. ඒ වගේම තමයි අපේ JVP එකේ ඉන්න අය එකක් එක වෙලාවකට කියන තවත් වෙලාවක් කියලා අපි වගේ පුද්ගලයන් ඉලක්ක කරන්න හදන්නේ දූෂණ තියනවා කියලා. ඒගොල්ලන් වගේ හැසිරීම අපි ළඟ නැහැ. ඒ වගේ තුත්ත දේශපාලන ඒගොල්ලන් ළඟ තිබ්බර ඒගොල්ලන්ගේ වනාන්තරය කරපු දේශපාලන මෙහාට ගෙනල්ලා පිරිසුදු දේශපාලන කිරු කරනවා නම් අපි පෙන්වන්න හදන්නේ මේ වගේ වසන්ත සමරසිංහ කියනවා යම් විදියකින් මේ කාර් ගේන බෙන්ස් කාර් ගෙනල්ලා තියනවා කියලා ට්‍රැක්ටර් පර්මිට් වලින්. මේ වගේ පට්ටපල් බොරු කියන මේ වගේ වසන්ත සමරසිංහල අද පාර්ලිමේන්තුවේ නැත්තේ ඒ නිසායි. ඒ අය මෙතන නියෝජනය කරන්නේ නැත්තේ වගේ බොරු කියලා ඒක තුලින් තමයි ජනතාව ඒ වගේ පාඩමක් ඉගෙනලා දීලා තියෙන්නේ. ඉතින් අපි අභියෝග කරනවා ඒ වගේ බොරු කරන්න අපි දේශපාලනේ නොන්නේ. අවුරුදු 24ක් දේශපාලනේ සිටින්නේ ඔය වගේ කකුල් දෙකෙන් හිටගෙන අපි දේශපාලනේ කරනවා මිසක් ආදායම හොයාගන්න පුළුවන් මාර්ග තිබෙනවා වගේ හොරකල්ල ගන්නව නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. මේව අපි එකෙන් එක හෙලිදරව් කරනවා. අපි පෙන්නනවා කොහොමද මේ මහින්ද රාජපක්ෂේ කාලය තුල මේ හොරු ටික කොහොමද පාලනය කරේ කියලා. ඒක තමයි අපර තියෙන ලොකුම දේ. අර මේ මහින්ද රාජපක්ෂක් ඉන්නේ හොරු කල්ලිය 40 දෙනා ඔය හැම එකෙම කේස් එකක් තියෙනවා. මොනාරි දූෂණයක් තියෙනවා. ඒ බැරි වුණත් අඩු ගානේ ඒකේ මේ රත්තරන් ටිකවත් හොරගම් කළා තියෙන පුද්ගලයා. මෙන්න මේ වගේ තමයි මේ අය දේශපාලනය කරන්නේ. ජීවිත බයෙන් නෙමෙයි අපි දේශපාලනය කරන්නේ. අපට අවශ්‍ය වන්නේ අහිංසක ජනතාව අපට වරමක් දීලා තියෙන මේක වෙනසක් කරන්නයි. අද එදා තියෙන බදු ඒ බදු ප්‍රමාණය තමගේ සාක්කුවල දාලා ඒ සාක්කුවලින් අතන ඉන්න දැක්කනේ ඉන්ට්‍රස් එකේ මොනවද උනේ කියලා මිලියන 4500 කොහෙද කියලා තියෙන්නේ. අද උත්තර දෙන්න තමයි උත්තර ඉන්නේ. ඔන්න වගේ දේවල් තමයි ඔතන ඉන්නේ. එකෙන් එක පාර්ලිමේන්තු ඉන්න අය ඔහොම කරන්න පුළුවන් නම් තව මොනවද කරන්නේ? තාත්තා කියන එක පුතා දන්නේ නැහැලු. පුතා කියන එක තාත්තා කරන්නේ නැහැලු. මොනවද මේක තියෙන தත්තේ? අපි ඔයගේ තුත්ත දේශපාලන වැටල නැති නිසා නම් කරන්නේ නැති නිසා හිතන්න එපා මේක අපේ දුර්වලතාවයක් කියන එක. ඒ නිසා මෙතන අපි ඉදිරිපත් කළා තියෙන්නේ මොනවද වෙයාහවුස් කියන්නේ? වෙයාහවුස් එක ඔබතුමාලා දන්න අවුරුදු 25ක් ඉස්සෙල්ලා චන්දිකා කුමරතුංගයි දීලා තියෙන්නේ. ඕව නොදන්න ඔතුණ අපට ඇඟිලි දික් කරන්න හදනවා. තමල ඊරිස්යන් පෙල්ල මේ සරත් අමුරුගමේ ඇමතිතුමාලා ඉන්නවා අවසර දුන්නේ. මුදල් ඇමති වශයෙන් සරත් ගමුගමේ ඇමතිතුමායි විවෘත කරේ. අපි විපක්ෂ ඉන්නකොට තමාලා වගේ ගිහිල්ලා ලයිසන් පාවිච්චි කරලා දේශපාලන අපි ව්‍යාපෘති කරන පුද්ගල නෙමෙයි, ව්‍යාපාර කරන පුද්ගල නෙමෙයි. ඒ නිසා ඉගෙන ගන්න අවශ්‍යයි. මේක එන්ට්‍රස් වෙන්න පුළුවන්, මේක කාර් ඉම්පෝට් කරන්න පුළුවන්. අපට අවශ්‍ය වන්නේ හැම තඹ සතයක්ම ආණ්ඩුවට ලබා ගන්න පුළුවන් වැඩ පිළිවෙල අපි ඇති කරනවා. ඒ නිසා තමයි මේ වගේ උපක්‍රම සීරි වැඩ පිළිවෙල ඇති කරලා තියෙන්නේ. ඒ වගේම ලැම්බෝගිනි කොමේ ලැම්බෝගිනි කියන එක එදා ලැම්බෝගිනි ඇයි අපි එක රජයේ සන්තක් කළා තියෙන්නේ? ඇයි අපි රජයේ සන්තක් කළා තියෙනවා? ඔබතුමාලා නොදන්නවා නම් අපිට කියන්න පුළුවන් අනේ ඒක රජයේ සන්තක් කළා තියෙනවා. මිලියන් 30කට ගෙනාව කාර් ටික අද කවුද ඒක ආනන්‍ය කළා තියෙන්නේ? අග ඒක පිළි අරන් මේක ගෙනාවේ ජනාධිපතිගේ අනුදැනුවත්කම තුලින් කියලා අද හෙලිදරව් වෙලා තියෙනවා. තමහල නොදන්න ඔය සද්ද කරාට උන දේවල් තමයි අද හෙලිදරව් වෙලා තියෙන්නේ. ගෙනාවේ කානි සර්ටිෆිකේට් එකෙන් අවුරුද්දකින් එළියට ආයිත් නැවත අපනයන කරනවා කියලා මේ රටේ අවුරුදු 3ක් තියෙනවා. අපි ආවට පස්සේ නැවත අපනයන කරන්න කියලා ඇල්ලුන දේ තමයි ඔතන හෙලිදරව් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වංගු දාලා දේශපාලන කළා ඒකෙන් මේ කරන දේශපාලන සම්පූර්ණයෙන් අතුගාලා තියෙනවා. අපි මේ පිරිසුදු පාලනය නිසා තමයි ඔබතුමාලා මේ වගේ ඇඟිල්ල දික් කළා හොරු ටික මෙතන තමයි ඉන්නේ කියලා අපි කියන්නේ. නැත්තම් ඒ වගේ දේවල් අපිට කියන්න කොන්ද අපිට කොන්දක් නැති වෙනවා ඔය වගේ වැරදි වැඩ කරගෙන කටයුතු කරනවා නම්. ඒ නිසා තමාලගේ තියෙන ඔය 45 කල්ලියේ තියෙන හොරු ඔක්කොම එකතු වෙලා ඒ හොරු කණ්ඩායම නියෝජනය කරන නායකයෙක් තමයි පත් කරලා තියෙන්නේ. නැත්තම් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද රටේ ජනාධිපති වශයෙන් ඒ නායකත්වය දෙන මෛත්‍රීපාල සිරිසේන ඒ ජනාධිපතිතුමාට කොතරම් හිරිහැර කරන්න හදනවද? අවංකව ජනතාව වශයෙන් පත් කළ තියෙන්නේ එක්සත් ජාතිය පක්ෂේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඡන්දදායකයෝ ඒක තුලින් මේකට අභියෝග කරන පළතුරු කෙනෙක් කියනවා කොහොමද ඒක වුනේ කොහොමද මේක වුනේ මෙන්න මේ වගේ කරන්න කියලා තමයි මතකයි කුරුණෑගල පෙන්නපු කට්ටිය ඊට පස්සේ එක්සත් ජාතිය පක්ෂේ කැම්බල් පක්ෂේ තුන පට්ටිය දැන් මේගොල්ලන්ගේ කට වැහිලා තියෙන එක තමයි කියන්න තියෙන්නේ ඒ නිසා අපි අභියෝග කරනවා ඔබතුමා පුළුවන් නම් 5000ක් වරලා තියෙන එක දැනක අන්න එදා තමයි මහින්ද රාජපක්ෂේ කොන්දක් තියනවා කියලා පෙන්නන්නේ ඉතින් ඒ නිසා අප මේ අවස්ථාව ප්‍රයෝගික කරගන්නේ නොඑක් නොඑක් දේවල් දැන් බලන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති අග අපේ හිටපු මුදල් ඇමති ඉදිරිපත් කරනවා මේ වැට් බද්ද අඩු කරන්නලු එතුමා මේ රටේ ආර්ථිකය කලදාලා තියෙන ආදායම අඩු කරලා ඊට පස්සේ පරතරයක් අපිට ලබා දීලා ඊට පස්සේ දැන් කියනවා මේ ණය හොයාගන්න මේ ණය ටික ගෙවන්න ආදායමක් උපයන්න එපයි කියලා ඊට පස්සේ අද ඒ 100ට 15කට වැඩි කරන්න එපයි කියලා එකතුමා කියනවා අපට ඉදිරිපත් කරන අදහසක් කරුණාකර මේ ජනතාව වෙනුවෙන් මේක වැඩි කරන්න එපයි කියලා. එතුමාගේ කාලේ මේ වුණ පාලනය නිසා තමයි මේ වගේ පව් වෙලා ඇති වෙලා තියෙන්නේ. අද බලන්න සූර්යවැව ක්‍රිකට් ස්ටේඩියම් එක මිලියන 400,000ක් වියදම් කරලා තියෙනවා. මේකේ සැබෑ එස්ටිමේන්තු අද වෙලා තියෙන්නේ මිලියන 860යි. කොහෙද ඉතුරු සල්ලි ගිහිලා තියෙන්නේ? නොරචොලි ඒ වගේම වැඩිලා තියෙනවා. පාරවල් හදන අධිවර්ග මාර්ගයේ එදාට වැඩිය අද 121ක් අඩු කරන්න පුළුවන් හැකියාව අද ලක්ෂ්මන් කිරියල් ඇමතුමාගේ ඒ අමාත්‍යාංශයෙන් ඇතිලා තියෙනවා. එහෙම තමයි අද මේ වෙනස ඇති කරලා තියෙන්නේ. තමාට දරා ගන්න බැරි වෙලා තියෙනවා. කොහොමද මේ රටේ සල්ලි නැහැලු එක පැත්තකින් සංවර්ධනය වෙන්නේ කොහොමද කියලා. ඒ සංවර්ධනය වෙන එක තමයි අපි ඇති කරගෙන යන්නේ. ඒ නිසා සද්ද කරා කියලා අපි බය වෙන්නේ නැහැ. ඔබතුමා තව සද්ද කරන එක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. ඉතින් ඒක තුලින් අප මේ අවස්ථාව උපයෝගී කරන්නේ අපට පිරිසුදු පාලනය ගෙනෙන මේ යහපාලනය තුලින් මීට වැඩි සංවර්ධනයක් ඇති කරන එක අපි නොවැම්බර් මාසේ 10 වැතුනේ අපි පෙන්වලා දෙනවා. එදා තමයි මේ අය හොල්මන් වෙන්නේ කොහොමද මේ බංගලොත්තරලා තියනවා කියපු රටක් කොහොමද අපි ඉදිරියට ගෙන යන්නේ කියලා. ඒ නිසා අප මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවෙන් අහන්නේ මේ වගේ සද්ද කරන්නේ නැතුව කරපු අපරාධය ඒගොල්ලෝ දැනගෙන කාලාන්තරයක් දෙන්න මේක පිරිසුදු කළා අහිංසක ජනතාව දුකෙන් පෙළෙන මේ ප්‍රශ්නයක් ඇති කරගෙන ගමන් කරන මේ ජනතාවට සිතක් ලබා දෙන්න කටයුතු කරන්න කියලයි. ඒ නිසා මම මේ අවස්ථාවේදී රටේ ජාතික ප්‍රතිපත්තියක් එක්ක අපි රටක් හදන්න ඕනේ. ඒ ජාතික ප්‍රතිපත්තිය ඇති කිරීමේ පළුණු සාධකේ තමයි අපි ආදායම තියන්න අවශ්‍ය. ආදායම හරියාකාරව ලබා ගන්න පුළුවන් නම් ඒකට සරිලන වියදමක් ඇති කරන්න ඕනේ. අද අසීමිත ඉල්ලීම් තුළ සීමිත සම්පත් වෙන්නේ. ඉතින් මේ සීමිත සම්පත ඒ අසීමිත ඉල්ලීම් තුලින් බෙදා හරිනකොට යම් විදිය ප්‍රමුඛත්වය දිය යුතුයි. ඒ ප්‍රමුඛත්වය දෙන එක තමයි අපි කටයුතු කරගෙන යන්නේ. ඉතින් මෙතන යම්මයි ඇවිල්ලා සද්ද කිරීම නොවේ කිසිම හරයක් නැතුව සද්ද කරන එක තමයි අපිට තියෙන ලොකුම හාස්‍යයට ලක් වෙන කරුණ. ඒ නිසා අප මේ අවස්ථාවේ උපයෝගී කරගන්නේ සමබරතාවයකින් රටේ සංවර්ධනය ඇති කරන්නයි. අපි මෙවැනි ආදම් උපයන්නේ එක දිස්ත්‍රික්කයකට ගිහලා එක ටවුමක් සංවර්ධනය කිරීම නොවේ. අපේ කොළඹ ඉඳන් මඩකළපුරට යාපනය ඉඳන් දෙවුන්දර තුඩුරත් අපේ සමබරතාවයෙන් ඒ සංවර්ධනය අපි ඇති කරනවා කියන එක මේ අවස්ථාවේ පෙන්වලා තියෙනවා. ඒ පෙන්වීම තමයි අද ප්‍රශ්න කරන්නේ. කොහෙද අරක වෙන්නේ? කොහෙද මේක වෙන්නේ? ඒ ප්‍රශ්න තමයි ඔබතුමාලට කරන්න පුළුවන් එකම දේ. මොකෝ ඊට වැඩි හරයක් ඇතුව කටයුතු කරන්න පුළුවන්ද? ඔබේ හිටපු මුදල් ඇමති අපි නොඑක් නොඑක් අවස්ථාවල කියලා තියෙනවා. ඇවිල්ලා තර්ක කරන්න, අපිත් එක්ක විවාද කරන්න කරුණා කරලා කොහොමද ඒකද මේකද උනේ කියලා තාම බයයි ඇවිල්ලා කතා කරන්න. එන්න පස්ස දොරෙන්, යන්නේ පන්සලක, නැත්තම් කොහේ හරි පත්‍රිකාවකින් ඉදිරිපත් කරනවා මෙන්න මේ යෝජනාවක් කියලා. එන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්න. පාර්ලිමේන්තුව පත්තර තියෙන්නේ මේ විධායක ජනාධිපති පෙරදුනට පස්සේ ජනාධිපතිකම පෙරදුනට පස්සේ මන්ත්‍රීවරයෙක් වෙන එක එතුමගේ අදහස්. ඒත් ඇවිල්ලා මෙතන කියන්න පුළුවන් මෙහෙම තමයි වෙන්නේ කියලා මං හිතන්නේ මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පස්ස දොරේ කරපු දේශපාලනය එයාගේ කාලාන්තරය තුල වෙන්න පුළුවන්. නමුත් අද පිරිසුදු අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් මේ පාලන තුලින් වෙනසක් ඇති කළා තියෙනවා
කියන එක අපි මේ කියන්නේ. 3 minutes. You have 3 minutes sir.
Okay. Can I take another 1 or 2 minutes more so that won't affect you? Because the entertainment that comes from them helps me to ensure that we go a little longer to ensure what is going on. Iti me avasthavide me maitripala citizen rate janadhipathumat ape agamathi ranil wickramasinghe me geniyana aluth සම්මුතවාදී දේශපාලන ගමන තුළ අද ලෝකේ ලෝකේ නායකයෝ අපිට උදව් කරන්න පටන් අරන් තියෙනවා. අපේ ජපානයෙන් වෙන්න පුළුවන්, චීනයෙන් වෙන්න පුළුවන්, ඇමරිකාවේ වෙන්න පුළුවන්. අද ඉන්නේ යුනයිටඩ් නේෂන්ස් වල කතා කරගෙන ඉන්නවා අපේ ජනාධිපතිතුමා. මේවා තුලින් අද රටට විශේෂ සැලකිල්ලක් ඇතිලා තියෙනවා. එදා 106 7 ගත්ත ණය වෙනුවට අද 101.2 ලබා ගන්න පුළුවන් වුණාම මේ ඉරිෂ්‍යා භාව නිසා තමයි කෑ ගහන්න පටන් අරන් තියෙන්නේ. අපේ අද බන්දුල ගුණවර්ධන ඇමතුමා කියනවා අපි අද මේ ගිය අවුරුද්ද වැඩි ණය අරන් තියෙනවා කියලා. ඒ දන්නේ නැද්ද? මීට පෙර මහින්ද රාජපක්ෂ ගත්ත ආණ්ඩුවේ ඒකේ ණයටි තමයි අපිට ගෙවන්න තියෙන්නේ. අපි ගන්නව ගෙවන්නේ තව අවුරුදු 6-7කින්. ඉතින් ඒ නිසා මේව නොදන්න. හැබැයි අද අධිවේග මාර්ග හැදෙනවා, අද ගෙවල් ටික හදනවා, රැකිරක්ෂා ලබා දෙනවා. මේ ඔක්කොම කර කර තමයි තමාලා අපෙන් ප්‍රශ්න කරන්නේ කොහෙද මේවන්නේ, අරග මොනවද වෙන්නේ කියලා. ඒ නිසා මම මීට වැඩි වෙලාව පාවිච්චි කරන්නේ මේ සීමා වෙලා තිබෙන නිසා අප මේ අවස්ථාව උපයෝගී කරගන්නවා. රටේ ආර්ථික අපි මේ අවස්ථාවේදී අපේ ඉදිරියට කටයුතු කරගෙන යනවා. මේ ආදායම අඩු වුණත් ඒක හැම දෙයකටම උසාවි යනවා. ඒ මේ වැට්ටකට යන්න පුළුවන්, අපි අරක්කු මිල වැඩි කරත් යනවා. මේ වගේ සංකල්ප තුනිනුත් අපට පුළුවන් වෙලා තියෙන අපේ ආදායම ඒ ආකාර ඇස්තමෙන්තු අනුව ඊට වැඩියත් ඉදිරිව ලබා ගන්න පුළුවන් හැකියාව ඇති වීමයි. ඉතින් මුදල් අමාත්‍යාංශයේ ඉන්න සියලුම නිලධාරීන්ට මම මේ අවස්ථාව විශ්වන්ත වෙනවා එක විදියකින්. මොකෝ වැඩ කරන අය මාංශයෙන් වැඩ කරනවා, වැඩ කරන්නේ නැති හොරු ටිකකුත් ඉන්නවා. හැබැයි මේ වෙනස ඇති කරගෙන ඉදිරියට සියලු දෙනාගේ මේක සියලු දෙනාගේ එකමුතුභාවය තුළින් කටයුතු කිරීම තමයි අපි කරන්නේ. ඒක නොවැම්බර් මාසේ 10 වෙනිදා අයවැය තුළින් පෙන්නලා මේ රට හොල්මන් කරන අවස්ථාව බෙදා පෙන්වනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා.
Thank you very much honorable minister. ගෞරව වෛද්‍ය සිවමෝගන්. உங்களுக்கு நிமிடங்கள் 9 நிமிடங்கள் தாமதமாகி விவாதம் துவங்கியதால் நேரங்கள் குறைக்கப்பட்டு.
நன்றி. இன்றைய நாளில் இந்த விவாதத்தில் என்னை கலந்து கொள்ள சந்தர்ப்பம் தந்ததற்கு குழுக்களின் பிரதி தலைவர் அவர்களுக்கு எனது நன்றிகள். முல்லைத்தீவு நகரானது மூன்று பக்கமும் நீரால் சூழ்ந்த ஒரு நகரம். ஒரு பக்கம் பெருங்கடல் கடலாலும் மற்ற இரு பக்கங்களின் நந்தி கடலாலும் சூழப்பட்டுள்ளது என்பது ஒரு விசேடமான ஒரு இயல்பு. இந்த வட்டுவாகல் பிரதேசமானது இந்த நந்திக்கடல் கலப்புடன் சேர்ந்த ஒரு பிரதேசம் என்பதால் இது ஒரு விசேட இடத்தை பிடித்திருக்கின்றது. மழைக்காலத்தில் வெள்ளம் காட்டிலிருந்து திரண்டு வந்து நந்திக்கடலில் நிரவி அது இந்த வட்டுவாகல் கலப்பினூடாக உடைத்து பெருங்கடலை அடைகிறது. இந்த காலத்தில் இந்த கலப்பிலே நண்டு, இறால், மீன் போன்றவை முட்டையிட்டு பெருகுவதற்கான ஒரு சூழல் அங்கு காணப்படுகிறது. எனவே இது எமது மக்களின் வாழ்வாதாரத்துடன் இணைந்துள்ள ஒரு விடயம். எனவே இந்த மழை இந்த கலப்பு உடைக்கும் பொழுது மழை நின்றுவிடும் என்று எமது மக்கள் நம்பி வருகிறார்கள். ஏனெனில் அதுதான் உண்மை. இறுதி மழை கொட்டும் பொழுது இந்த கலப்பு உடைத்துவிடும், உடைத்தபின் மலைகளும் நின்றுவிடும். அப்படியான ஒரு இடத்தில் இன்று கோத்தபாய கடற்படை முகாம் ஒன்று விஸ்தரிக்கப்பட்டு வருகிறது. சட்டத்துக்கு புறம்பாக என்பது ஒரு கவலைக்குரிய விடயம். ஏனெனில் இது எமது மக்களின் இயற்கை வாழ்வுடன் சேர்ந்த ஒரு பிரதேசம். முல்லை நகரமானது ஒரு இயற்கை மீன்பிடி துறைமுகத்துடன் சேர்ந்த ஒரு இடம். இந்த இவர்களால் ஆக்கிரமிக்கப்பட்ட பிரதேசம் எமது கடல் வளத்துடன் சேர்ந்த ஒரு இடம். அது மட்டுமல்ல, இந்த நந்தி கடலானது இன்றும் கொழும்பில் பெயர் பெற்ற நண்டுகளை உற்பத்தி செய்து அனுப்பும் ஒரு பிரதேசம். எனவே இங்குதான் இந்த பிரச்சனை உள்ளது. கடற்படையினர் இதை ஆக்கிரமித்திருக்கிறார்கள், ஆனால் அவர்கள் கூறுகிறார்கள் இது தங்களுக்கு முக்கியத்துவமான பிரதேசம் என்று. ஆனால் இது மக்களுக்கு முக்கியத்துவமான ஒரு பிரதேசம் என்பதுதான் இங்கே நாங்கள் முன்னுரிமை கொடுக்கப்பட வேண்டிய ஒரு விடயமாகும். இந்த இடத்தில் ஒரு இயற்கை வட்டம் சுற்றி வரும். மீண்டும் அந்த இடத்திலே, அதாவது நான் சொல்ல வருவது மழைக்காலத்தில் உடைப்படுத்து, மீண்டும் அந்த உடைப்பு அடைத்து, மீண்டும் ஒரு மழை வரும் பொழுது இங்கு ஒரு இயற்கை வட்டம் சுற்றி வருகிறது. இது மக்களின் வாழ்வுடன் சேர்ந்த ஒரு பிரதேசம். இதை உருக்குலைக்க கடற்படையினர் முயன்று வருகிறார்கள் என்பது ஒரு கவலைக்குரிய விடயமாகும். இது மட்டுமல்ல, இந்த பிரதேசம் நமது முல்லை மாவட்டத்துக்கு ஒரு உல்லாச பயணத்துறைக்குரிய ஒரு பிரதேசம் என்பதுதான் எமது வாதம். எனவே பிரதேச அபிவிருத்தி குழுவில், அபிவிருத்தி இணைப்பு குழுவில் நாங்கள் ஒரு தீர்மானம் எடுத்திருக்கின்றோம். இந்த பிரதேசம் எமது கடற்தொழில் பல்கலைக்கழகத்துக்காக ஒதுக்கப்பட வேண்டும் என்று. அங்கு உள்ள பொதுமக்களின் காணிகள் 600 ஏக்கர் வரை அவர்களுக்கு விடுவித்து கொடுக்கப்பட வேண்டும். மீதி காணிகள், அரச காணிகள் ஒரு கடற்தொழில் பல்கலைக்கழகத்துக்காக அந்த பிரதேசத்தை பிரயோசனப்படுத்துவதற்காக நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதுதான் எமது கோரிக்கையாக இருக்கின்றது. எனவே இந்த தீர்மானத்தை நாங்கள் எடுத்திருக்கின்றோம். ஆனால் துரதிருஷ்டவசமாக முன்னைய அரசின் ராணுவ ஆட்சிக்கார காலத்தில், ஒரு ராணுவ ஆட்சி அரங்கேறிய காலத்தில் நடந்த நகர்வுகள் இதை தடை போட்டு நிற்கின்றன. தவறான ஒரு காணி சுவீகரிப்புக்காக இங்கே ஒரு கெசட் நோட்டிபிகேஷன் முன்னெடுக்கப்பட்டிருக்கின்றன. இவற்றையும் நான் கேட்க வருவது, முன்னைய அரசு செய்த இந்த மக்கள் விரோத செயல்களை இந்த அரசும் தொடரப்போகின்றதா இல்லையா என்பதுதான். உங்களது ஆட்சியும் மக்கள் ஆட்சியா அல்லது ராணுவ ஆட்சியா என்ற ஒரு கேள்வி இங்கு தொக்கு நிற்கின்றது. இன்று நடைபெறும் நிகழ்வுகள் அப்படியாக கவலைக்குரியவைகளாகத்தான் இருக்கின்றன. இந்த அண்மையில் எந்தவித அறிவித்தலுமின்றி திடீரென அங்கு சுற்றி வளைத்து வேலி போட்டதால் கால்நடைகள், மக்களின் கால்நடைகள் மேய்ச்சல் தரையாக சென்று, மேய்ச்சல் தரையாக பாவித்த பிரதேசம் அங்கு சென்று அந்த அவர்களின் அடைப்புக்குள் சிக்கிக்கொண்டன. 600க்கும் மேற்பட்ட கால்நடைகள் சிக்கிக் கொண்டதாக மக்கள் தெரிவிக்கின்றார்கள். எனவே இன்று அவர்கள் அந்த கால்நடைகளின் வருமானத்தை கூட இழந்து நிற்கிறார்கள். ஆனால் இதை பற்றி கவலைப்படுவதற்கு யாரும் அங்கு முன்வரவில்லை என்பது கவலைக்குரிய விடயம். இப்படியாக இந்த காணி சுவீகரிப்பு நடவடிக்கை இடைநிறுத்தப்பட்டிருக்கின்ற பொழுதிலும் ராணுவ படையினர் தாங்கள் தங்களது நடவடிக்கைகளை தொடர்ந்து வருகிறார்கள். இது மக்களுடனான அந்யோன்யத்துக்கு ஒரு பங்கமான ஒரு நிகழ்வு என்றுதான் நான் கூறுவேன். ஏனெனில் காஷ்மீரில் ராணுவம் காட்டினிலே கொடூர பனி குளிர் பிரதேசத்தில் அந்த நாட்டை காத்துக் கொண்டிருக்கிறார்கள். ஆனால் இவர்கள் நகரிலே சொகுசாக வாழ்வதற்காக மக்களின் வாழ்வாதாரங்களை குலைத்து அங்கு நிலை கொள்ள பார்க்கிறார்கள். இது சரியா என்றுதான் நான் கேட்கின்றேன். பாதுகாப்புக்காக பல அரச காணிகள் காட்டு பிரதேசங்களில் தாராளமாக இருக்கின்றன. ஏன் நமது நகர் பிரதேசங்களில் வந்து நமது மக்களின் வாழ்வாதாரத்தை இவர்கள் உருக்குலைக்கிறார்கள் என்பதுதான் என்னுடைய கேள்வி. எனவே இந்த அரசு இந்த விடயத்தை முன்னெடுத்து இந்த வட்டுவாகல் கடற்படை முகாம் அங்கிருந்து விலக்கப்பட்டு அவர்களுக்கு பொருத்தமான கடல் பிரதேசம் இன்னும் அங்கே உள்ளது. எனவே அங்கே அவர்கள் செல்ல வேண்டும். சென்று அவர்கள் அந்த கடல் பிரதேசத்தில் தங்களது முகாமை அமைப்பார்களையானால் இந்த கலப்பு பிரதேசம் நமது மக்களின் வாழ்வாதாரத்துக்கு உதவியானதாக இருக்கும். இப்படி ஒரு விடயத்தை உங்களால் தென்பகுதியில் செய்ய முடியாது. சிங்கள மக்கள் உங்களை விடமாட்டார்கள், அவர்களது வாழ்வாதாரத்தை குலைக்க விடமாட்டார்கள். ஆனால் நீங்கள் அங்கு வந்து ராணுவ ஆட்சியை அங்கு ஏவுகிறீர்களா என்பதுதான் என்னுடைய கேள்வி. எனவே இந்த விடயத்தில் இந்த அரசு ஒரு கரிசனை எடுத்து எங்களுக்கு இன்னும் ஒரு மாத காலத்துக்குள்ளாவது இனி வரப்போகின்ற மாவட்ட அபிவிருத்தி குழு கூட்டத்துக்கு முன்பாக அந்த கடற்படை முகாமை விலக்கிக் கொள்வீர்களானால் மிகவும் நன்றியுடையனாக நான் இருப்பேன். மேலும் இந்த நஞ்சுண்டான் குளம் என்று ஒரு குளம் விஸ்வமடுவில் உள்ளது. இது அபிவிருத்தி செய்யப்படாமல் அப்படியே இருக்கின்றது. இந்த குளமானது பண்டாரவன்னியன் வாழ்ந்த காலத்தில் கட்டப்பட்ட ஒரு குளமாகும்.
உறுப்பினர் அவர்களே முடித்துக் கொள்ள வேண்டும். முடியுங்க.
எனவே என்னிடம் இன்னும் நிறைய விடயங்கள் சொல்ல இருந்தேன். இந்த வீட்டு திட்டம் சம்பந்தமான ஒரு விடயத்தில் எமது மக்களுக்கு 17,000 வீடுகள் தேவைப்படுகின்றது. யுத்தத்தால் உருக்குலைக்கப்பட்ட குடும்பங்கள் இன்றும் அனாதரவாக விடப்பட்டிருக்கின்றன. கோர யுத்தம் எங்களின் மக்களை கொடூர பலியெடுத்தது முள்ளிவாய்க்காலில் என்பது உங்களுக்கு தெரியும். எனவே இந்த 17,000 வீட்டு திட்டம், 65,000 வீட்டு திட்டத்தை உடனடியாக நடைமுறைப்படுத்தி இந்த அரசு இந்த மக்களின் கஷ்டங்களை நீக்க முன்வர வேண்டும் என்பது என்னுடைய ஒரு சிறிய கோரிக்கை. இன்னும் ஒரு நிமிடம், நான் 15 நிமிடம் கோரியிருந்தேன். எனவே அது மட்டுமல்ல, இந்த அரச மருத்துவ அதிகாரிகள் சங்கத்தை பற்றி பல பிரச்சனைகள் கோரப்பட்டன. தயவு செய்து இந்த அரசு ஒரு விடயத்தில் கவனத்தில் எடுக்க வேண்டும். டாக்டர்கள் என்பது நீங்கள் சொல்வது போல் பத்திரிகைகளை, அதாவது ஃபைல்களை எடுத்து வைத்து கணக்கு பார்க்கும் வேலை அல்ல. உயிர்களுடன் போராடி அந்த உயிரை காப்பாற்றும் வேலை. எனவே அவர்களின் பிள்ளைகளுக்கு நீங்கள் சில சலுகைகள் செய்ய வேண்டியது முக்கியமானதாக இருக்கின்றது. அவர்கள் அவர்களது பிள்ளைகளைத்தான் கேட்கிறார்கள். டாக்டரின் பிள்ளைகள் தான் இந்த நாட்டிலே அதிகம் பாவம் செய்தவர்கள். ஏனெனில் மற்றவர்கள் ஒரு வருடத்தில் 156 நாட்கள் லீவு எடுக்கக்கூடிய சந்தர்ப்பம் கிடைக்கின்றது. ஆனால் இவர்கள் 24 மணி நேரமும் வருடம் முழுவதும் சேவை செய்யும் டாக்டர்களை கண்டிருப்பீர்கள். எனவே அவர்களின் பிள்ளைகளுக்காக இந்த அரசு மேலதிக சலுகைகளை செய்ய முன்வர வேண்டும். அதை விடுத்து அவர்களுடன் போராட முற்படக்கூடாது என்பதை இதில் கேட்டுக்கொள்கிறோம்.
டாக்டர் சரத் அமருகம்
சபாபத்துமணி மம அததின நியாயபாத்திரை அணுவ தியன அங்க 1968/19 ஏகே அண்ணே 13வது தர நிஷ்பாதன பாந்தே 3வது வகந்திய யட்டதே வாகன பது பிலிபந்தவ கிரண விவாதேட்ட சகபாகி வென்ன அவஸ்தாவ லபீம கேன மம இதாமத்ம சந்தோஷம் வேணும். அத்த வாசையும் அப்பி ஆண்டு பக்சே வென்ன புலுவாங், விருத்த பக்சே வென்ன புலுவாங், அப்பி சேலு தினாம எக்கங்க வேணுவா தீர்க காலையாக திசே மே ராட்டே மே வாகன ஆனாயனே கிரிமேதி நோய்க் விதியே தூஷண பவத்தின பாவம் ஏக பகுகே ரஜே காலே திபுனா வர்த்தமானே திபுனா இனிசா மே யோஜனாவலி பலாபுருத்து என்னே ரஜேட்ட ஹிமி முதல் பிரமாண நபாகனீமே ஏ இதிரி காட்டியுத்து வல்லதி மேகத் இக்க குடசா கட்டியட்ட சலக்கல பலன் அத்தவசே மே விசேஷம் பரணகார் மே ராட்ட கினேம துல நோயக் விதியே தூஷண தியனும் அப்பே ரட்டே விதேச விநிமய பிரச்சனையாக திபுன நிசா தமாய் அலுத்கார் கேன் நத்துவ பரணக்கார் கேன தத்துவேகிட்ட யன்ன சித்த உனே வெல ரட்டவாள்ளோல அத்த வசையும் முதல் தியன ரட்டவாள்ளோல பரணக்கார் கேன் நே நமுத் அப்பே தியன ஆர்த்திக துஷ்டதா நிசா அதீதேதி மே லாபக்கார் கேன்னத் சித்த உனா நமுத் மே தூஷண ரேகுவ விதராக் நேமே ஆதாயம் பது அம்சேட்ட மோட்டகார் டிபார்ட்மெண்ட் மே ஹேம கொட்டசரிட்டம ஒடு துவன பிரஸ்னியாக் பாவட்ட பத்துனா பத்துலா தீரும் ரஜேட்ட யுத்துக்கமாக தீயனவா தமங்கே ஏ அவசிய ஆதாயம் லபாகனீமேதி ஏ மார்கயான் வடாத் காரியாட்சம் கிரீம தூஷணேன் துர கிரீம் ஏ அரண்முனே தமாய் மே சன்சோதனத்தியன் அப்படி தன்னோ பசுகேதா வசல் முழு ரேகு டிபார்ட்மெண்ட் ඉතිහාසයේ විශාලම හොරකම තිබුණේ රේගු දෙපාර්තමේන්තුව හරහා. CTB එකේ අමතර කොටස් කියලා පුද්ගලික වෙළෙන්දෝ සමහරු ඔබතුමාලාටත් අපේ ඒකාබද්ධ විපක්ෂයටත් සම්බන්ධ අය කෝටි ප්‍රකෝටි ගණන් CTB එක කියලා මේ රටට ගෙනල්ලා පුද්ගලික අංශයට දෙනවා විශාල ලාභ ගන්න. ඒ විතරක් නෙමෙයි, ඒ තුලින් සම්පූර්ණයෙන්ම රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මේකට සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ හින්දා ඒක අපි අල්ලස් දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත වෙන්න වෙනවා. අතටම අල්ලගත්තා. ඒ දෙන්න ඕන පගාවෙන් තුනෙන් පංගුවක් ගෙවලා ඉතුරු එක ගන්න හෝටලයකට ගියාම බඩුත් එකම අල්ලගත්තා. ඉතින් මේ වගේ විශාල දූෂණ තියෙනවා රේගු අංශේ, ආදායම් බදු අංශේ, ඒ වගේම සුරා බදු අංශේ, ඒ වගේම මෝටර් කාර් ඒ අංශවල ඒ තුලින් රජයට ලැබිය යුතු ආදායම් අඩු වෙලා තියෙනවා අපි සියලු දෙනාම. මොකද පාර්ලිමේන්තුව තමයි උදල් පිළිබඳ වග කියන ආයතනය. එනිසා අපි ආණ්ඩු පක්ෂයේද විරුද්ධ පක්ෂයේ කියලා හිතා ගන්න ඕන නැහැ. මේ නීති රීති නැවත සකස් කරලා රජයට ලැබිය යුතු ආදායම අපි ලබා ගන්න කටයුතු කරන්න ඕනේ. මේකට තියෙනවා එක්තරා අපි මේ විනිශ්චය වෙනස කරනකොට යම් යම් ප්‍රතිකාරම අපිට යොදන්න සිද්ධ වෙනවා. මම බොහොම සන්තෝෂයි දැන් බලන්න අපේ බන්දුල ගුණවර්ධන අපේ හිතවත් මන්ත්‍රීතුමා තමයි අපේ මේ මුදල් උපකාරක සභාවේ සභාපති මූල්‍ය කටයුතු පිළිබඳව. මම බොහොම සන්තෝෂයි කියන්නේ එතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන ඒ කොමිටියේ අංක එකේ යෝජනාව. මොකද අංක එකේ යෝජනාව බලන්න මේ ෆිනෑන්ස් කොමිටිය එකේ රිපෝර්ට් ඔෆ් ද සබ් කමිටි ඔන් ෆිනෑන්ස් බන්දුල ගුණවර්ධන මැතිතුමා තමයි සභාපති. එතුමාගේ කොන්ස්ටිටියුෂන් ඒ කොන්ස්ටිටියුෂන් එක අනුබද්ධ කොමිටියනේ. නෑ මම පළවෙනි එක විතරයි කියන්නේ. ඒ යෝජනාව මේක වැදගත් දෙයක්, මගේ විවාදාත්මක එකක් නෙමෙයි. හෙඩ් ඔෆ් ස්ටේට් ඔර් ගවර්න්මන්ට් ෂුඩ් නොට් හෝල්ඩ් ද පෝර්ට්ෆෝලියෝ ඔෆ් ෆිනෑන්ස් ඉන් ද කැබිනට් ඔෆ් මිනිස්ටර්ස්. මේක අපි ඔක්කොටම එකග වෙන්න පුළුවන් එකක්. මගේ හිතවත් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා දන්නවා සම්පූර්ණ පාලන තන්ත්‍රයම විකෘති වෙනවා රාජ්‍ය නායකයා මුදල් ඇමති වුණා. මම මේ පුද්ගලියෝ ගැන නෙමෙයි කියන්නේ. සමහර දවස්වල මුදල් ඇමති වෙලා රාජ්‍ය නායකයා ඉන්නකොට මොකද වෙන්නේ? අපේ දිනේෂ් ගුණවර්ධන මගේ හිතවත් ඇමතිතුමාට මොකද වුණේ? කොන්ත්‍රාත් එකක් ගැන සාකච්ඡා කරනකොටම ඔන්න වෙන එකට එතුමාගේ බලතල අයින් කරන. මොකද මුදල් ඇමතිතුමාත් රාජ්‍ය නායකයා. එම වුණා සමහර විට ඇමතිතුමාට කරදර කරලා නවතින්න නැතුව ඉස්තරලේකා එතුමාගේ දෙපාර්තමේන්තු ප්‍රධානියත් මාරු කරලා දැම්ම. ඒකෙන් එතුමාට හොඳක් වුණාද? ජනාධිපතිතුමාගේ ලේකම් බවට එතුමා පත් වෙලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, අපේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරා මොර්ගහ කන්ද ගිවිසුම අස්සම් කරලා අමාත්‍යාංශයට ආපු ගම මහවැලි අමාත්‍යාංශයට පහුවෙන්ද ඔන්න බොලේ වෙන ඇමති කෙනෙක් පුටුවට පත් කරලා. ඇයි ඒ බලතල එහෙම ලබා දෙන්නේ? එහෙනම් අපි එකඟ වෙන්න ඕනේ මේ රට පිරිසිදු කරන්න නම් රාජ්‍ය නායකයා මුදල් ඇමති හැටියට පත් කරන්න ඕනේ නේ. අපි අවුරුදු 10ක් 15ක් කැබිනට් ඇමතිවල ඉඳලා ඉන්න අය මම අවුරුදු 20ක් ඉඳලා තියෙනවා. හැම වෙලාවෙම පේන දෙයක් තමයි රාජ්‍ය නායකයා මේවට ඇඟිලි ගැහුවොත් අපේ කැබිනට් ඇමතිවරු ඔක්කොම මේක ගැන දන්නවා, අනිවාර්යෙන් විකෘත වෙනවා ඒ රටේ මුදල් හදල් පිළිබඳ ප්‍රශ්නේ. අපිට ඔක්කොම මේකට එකඟ වෙන්න ඕන. ඒක තමයි ඒක මතිකවම මේ කොමිටිය මේ නිර්දේශ කරන්නේ. දැන් බලන්න 10යි 1යි ඒක අපි ගෞරව කරන්න ඕනේ මගේ මිත්‍රයාට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමාට තුමා තමයි මේ නිර්දේශය දැන් ඉස්සලාම අසක් කරන්නේ ඒකනේ මුදල් අමුතුමත් දැන් රාජනායකයා නෑ මුදල් අමුතුමා නෙවෙයි ඒකට වෙනම කෙනෙක් පත් කරලා තියෙනවා ඊයේ සෙට් එක්සැම්පල් දැන් බලන්න ගරු සභාපතිතුමනි අපි කවුරුත් පිළිගන්නවා මේක ලොකු රොකට් සයන්ස් එකක් නෙමෙයි රටක ආදායම සහ වියදම අපි කලමනාකරණය කරන්න ඕනේ දීර්ඝ කාලයක් අපේ රටේ අපේ ආදායම් පැත්ත ශීඝ්‍රව අර්බුදයට ලක් වෙලා තියෙන වෙලාවේ වියදම පැත්ත විවිධ හේතුන් නිසා සමහර විට අදූරදර්ශී විදිහට අපේ වියදම වැඩි වෙනවා දවසින් දවස මේ පරතරය වැඩි වුණොත් ලෝකයේ බලන්නේ මේ රටට තමන්ගේ මුදල් කළමනාකරණය කරන්න බැරි රටක් හැටියට ඒක ලෝක බැංකුව කිව්වත් අපේ මහ බැංකුව කිව්වත් විරුද්ධ පක්ෂය අය කිව්වත් කවුරු කිව්වත් අපිට පිළිගන්න සිද්ධ වෙනවා අපේ මේ අයවැය පරතරය කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යයි එක පැත්තකින් අපේ වියදම් අපි හොඳට හොයලා බලලා අනවශ්‍ය වියදම් කපා හැරලා ඒකෙන් මේ රටට ප්‍රයෝජනවත් විදිහට වියදම් කරන්න දරගන්න ඕනේ. අනිත් අතට අපිට හිමි විය යුතු ආදායම අපි අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ. බලන්න මම තමුන්නාසලාට සංඛ්‍යා ලේඛන කියන්නම්. අපේ GDP එකේ නැත්තම් දළ දේශීය නිෂ්පාදිතය අනුව දැනට අපේ මේ අවුරුද්දේ දැනට ක්‍රියාත්මක වෙන අයවැය යෝජනා අනුව අපේ ආදායම මේ හැමදේම වැට් NBT ඔක්කොම දාපුවාම අපේ දළ දේශීය නිෂ්පාදිතය 13.2යි. අපේ වියදම දළ දේශීය නිෂ්පාදිතයේ 19%. ඒකෙන් අපේ පුනරාවර්තන වියදම් 14%යි ප්‍රාග්ධන වියදම් 5%යි. එතකොට මේක තුලින් අපිට පේන්නේ මේ අය සහ වැය වඩාත් කළමනාකරණය කළ යුතුයි කියන එකයි. දැන් මුදල් ඇමතුමාගේ යෝජනා අනුවත් සමහරට වර්ෂයේ ඉවර වෙනකොට 5.9%ක් විතර පරතරය වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි අපේ ආදායම ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. අපි මුදල් ඇමතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශාල වර්ධනයක් තියෙනවා අපේ දේශීය ඒ බදු එක්කාසු කිරීම. අය බදු ඒ කියන්නේ ඉන්ලන්ඩ් රෙවනිව් ආදායම් බදු රේගු බදු සුරා බදු මේ මාර්ග තුනෙන් තමයි අපිට ආදායම ලැබෙන්නේ. ඒ හැම එකෙන්ම සැලකිය යුතු වර්ධනයක් තියෙනවා. මට ආරංචි හැටියට අපේ ආදායම් බදු තමයි ඉතාම සුළු වශයෙන් ඉහළට යන්නේ. විශේෂයෙන්ම රේගු බදු වල අහන්න
දේශීය ආදායම් එකේ මේ එකතු කිරීම වෙනත් පුද්ගලික විදේශීය සමාගමකට දෙන්න යනවා කියන්නේ මම කියන්නේ පැහැදිලි කරගන්න
මම පැහැදිලි කිරීම තමයි ඔබතුමා ඉල්ලන්නේ ඒක අත් වශයෙන් මුදල් ලැබුතුමා තේරුම් කරලා දෙයි කිසි විදිහකින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඒ කාර්යභාරය වෙනස් වෙන්නේ නැහැ කොහෙත්ම වෙනස් වෙන්නේ නැහැ එතුමාලා මගේ හිතේ මුදල් ලැබුතුමත් එක්ක සාකච්ඡා කරන දැක ඒක සාර්ථකව ඉදිරියට යනවා නමුත් අලුත් ක්‍රම අපිට හොයන්න සිද්ධ වෙනවා දැන් මන්ත්‍රීතුමා ඔබතුමත් එකඟ වෙනවා ඇති අද හුඟාක් රටවල් වල නව තාක්ෂණය තුලින් වඩාත් හොඳ බදු එකතු කිරීමක් කරන්න පුළුවන් දැන් ඉස්සර අපි දන්නවා මුදල් ඇමතුමා ඔබතුමා හොඳක් කියන්නේ ඉස්සර අපි දන්නේ දැන් BOI එක තිබුණා BOI එකයි ආදායම් බද්ධ දෙපාර්තමේන්තුව අතර කිසි සම්බන්ධයක් නැහැ. ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවයි රේගුවයි අතර කිසි සම්බන්ධයක් නැහැ. මේ තුනෙන්ම නොඑක් විදිහේ ගනුදෙනු කරනවා රජයේ ආදායම් පිළිබඳ. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා ආස කුඩා ඒ ක්‍රමය ඇති කරලා අද මේවා තුල නව තාක්ෂණයට සම්බන්ධකම් ඇති කරලා තියෙනවා. එහෙම තමයි මේ විදිහට විශාල වැඩිවීමක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙනම් අපි බලන්න ඕනේ මේ බදු ක්‍රමය ඇත්ත වශයෙන් මේ රටේ ඇයි අපිට මේ බදු ක්‍රමය ඇති කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක වෙන කොටසක තියෙන අර්බුදයක්. මොකද අපේ වෙළඳ ක්ෂේත්‍රයේ අපේ පිටරටවල් වලට විකුණන භාණ්ඩ පිළිබඳ ඒ ක්ෂේත්‍රයේ අපි විශාල පසුබෑමක් අද ඇති වෙලා තියෙනවා. එතකොට මේක තනිකරම බදු එකතු කිරීමේ අර්බුදයක් නෙමෙයි. ඔබතුමාත් එක්ක මම මේක සාකච්ඡා කරලා තියෙනවා. අපේ පිටරට වෙළඳාම පිළිබඳ ප්‍රශ්නයක් මෙතන වැඩි වශයෙන් තියෙන මම කියවන්න කැමතියි. අපේ අර්ථශාස්ත්‍රඥයා දුෂ්ණි වීරකෝල් එතුමිය කියනවා පහුගිය කාලේ මේ පහුගිය කාලේ ගැන විවේචනයක් කරමින් high growth relied almost entirely on infrastructure development that showed growth heavily towards non-tradables with a deferred cost of an external debt overhanging. ඒ මොකද කියන්නේ? ඒ කියන්නේ මේ ආර්ථික උපාය මාර්ගය තුල ගොඩාක් මුදල් වැය කරේ infrastructure යටිතල පහසුකම් ඇති කරලා. අපි වරද්දක් කියනවා නෙමෙයි. නමුත් ඒ සමබලතාවයක් නෑ non-tradables. ඒ ක්ෂේත්‍රයේ ඔක්කොම non-tradables කියන කොටස තමයි වැටෙන්නේ. නමුත් ඒ කාලය තුල අපේ මේ වෙළඳ ක්ෂේත්‍රය කඩාගෙන වැටුණා. ඒක කොටසක් අපේම හේතු නෙවෙන්න පුළුවන්. අද මේකෙම කියලා තියෙනවා ජාත්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තර දැන් මේ බලන්න ජාත්‍යන්තර වශයෙන්ුත් විශාල පසුබැස්මක් තිබිලා තියෙනවානේ ලෝක ආර්ථිකේ ඔව් මේ තියෙන්නේ global economic conditions are very different today from what prevailed before the financial and economic meltdown of 2008 even the most competitive of economies in east and southeast asia are struggling to keep economic growth above 6% in the post crisis period ඒගොල්ලන් විශේෂයෙන්ම වෙළඳාම මත චීනය වගේ රටවල් වියට්නාමය වගේ රටවල් අද අර්බුදයකට මුහුණ පානවා මොකද ඒ ඉල්ලුම අඩු වෙලා අද ට්‍රම්ප් ඇමරිකාවේ නැගලා එන්නේ ඇයි මොකද චීනෙන් බඩු ගෙනාවා වියට්නාමෙන් බඩු ගෙනාවා ආසියාවෙන් ලාභේ බඩු ගෙනාවා ඇමරිකාවේ ෆැක්ටරි වහන්න පටන් ගත්තා කම්කරුවන්ට රස්සාව නැති වුණා ඒ මිනිස්සු තමයි අද ගොඩාක් ට්‍රම්ප් වගේ නායකයෙක් පස්සේ දුවන්නේ අද හිතා ගන්න බැරි දෙයක් රිපබ්ලිකන් පක්ෂයට කම්කරුව තමයි වැඩිම සහයෝගය දෙන්නේ මොකද ඒගොල්ලන්ගේ ආර්ථිකය නිෂ්පාදන වියදම් වැඩි චීනයේ නිෂ්පාදන වියදම් වියට්නාමයේ යුනිට් කොස්ට් එකට වැඩි ඒගොල්ලෝ එක වාහනයකට ගන්න වියදමෙන් චීන කාර් දෙකක් ගන්න පුළුවන් ජපාන් කාර් දෙකක් ගන්න පුළුවන් ඒ නිසා ඒ ආර්ථිකය සීග්‍රයෙන් සීමා වෙන්න පටන් ගත්තා නමුත් ඒගොල්ලන්ට බේරෙන්න පුළුවන් වුණා මොකද ඒගොල්ලෝ රිසර්ව් කරන්සි ලෝකෙම සල්ලි එහෙට ගිහිල්ලා දානෝ ඊට පස්සේ ඒගොල්ලෝ ඒක පාවිච්චි කරනවා ඒ වගේ ආර්ථිකය ව්‍යාජ විදිහට ඉදිරියට පෙන්වන්නේ ඉතින් මේ ප්‍රශ්න තුල අපි අපේ ආදායම ලබා ගන්න මහන්සි වෙන්න ඕනේ නමුත් අර මුදල් ලැබුතුමා කියලා තියෙන හැටි අපි කියන විදිහට අපේ වෙළඳ ක්ෂේත්‍රය වැඩි වෙනවා අපි පිටරටවල් වලට අපේ භාණ්ඩ විකුණන්න පුළුවන් නම් එහෙමනම් මේ බදු අපිට එන්න එන්න අඩු කරන්න පුළුවන් මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා අපි හැමදාම
you have 2 minutes
ඒ හින්දා ඒ සමබරතාවය අපි ඇති කර ගන්න ඕනේ. ඒ හින්දා මේ බදු తాවකාලිකයි. දැන් මෙතෙන්දි තමයි අපි බලන්න ඕනේ එකම අවසාන වශයෙන් මම කියන්න ඕනේ මේ වෙළඳ ගිවිසුම් ඔක්කොමලා මේ වෙළඳ ගිවිසුම් වලට විරුද්ධත්වේ පාන්න හදනවා. දැන් අපි බලාපොරොත්තු ඉන්දියාවේ වෙළඳ ගිවිසුම, චීනයේ වෙළඳ ගිවිසුම, සිංගප්පූරුවේ වෙළඳ ගිවිසුම ඒ ඔක්කොම එකට දේ. එතකොට තමුන්නාසලට බලන්න පුළුවන් මේ එක පැත්තකට අදිනවද නැද්ද කියලා. ඔක්කොම එකට දෙනවා. මොකද අද ලෝකයේ තියෙන වෙළඳ පොළවල් හඹා යන්න ඕන. අද ප්‍රධානම දේ තමයි දේශීය වෙළඳ පොළ සීමා වුණාම මොකද වෙන්නේ? ඒ නිෂ්පාදිත භාණ්ඩයේ මිල වැඩි. අත ශාස්ත්‍රීය නීතියක් තියෙනවා ඉකොනොමීස් ඔෆ් ස්කේල් කියලා. ඒ භාණ්ඩය වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරන්නේ ඒකකයේ මිල බහිනවා. වෙළඳපොළ සීමාවෙන්ද සීමාවෙන්ද ඒකකයේ මිල වැඩි. ඒ හින්දා පාරිභෝජකයා සහ නිෂ්පාදක දෙන්නම අපි සතුටු කරන්න ඕනේ. අද ලංකාවට හොඳ අවස්ථාවක් තියෙනවා. ලෝකෙම තියෙන ලොකුම වෙළඳපොළවල් දෙක ඉන්දියාව සහ චීනය අපේ අත ළඟ තියෙනකොට අපි මේ අවස්ථාව අපි පස්සේ විවාද කරමු මේ වෙළඳ ගිවිසුම් ගැන. නමුත් මේ වෙළඳ ගිවිසුම් තුලින් සහ අවසාන වශයෙන් මම කියන්ට අපි රජයට වශයෙන් මේ රටට පොරොන්දුවක් දෙනවා. එන අවුරුද්ද ඊගාව අවුරුද්ද සහ ඊගාව අවුරුද්ද වෙනකොට ආර්ථිකය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා කියලා පොරොන්දුවක් දෙන්න පුළුවන්. ඒ මොකද හම්බන්තොට චීන කර්මාන්ත ශාලා 150ක් හදනවා අපි. දැන් අපි සාකච්ඡා කරලා තියෙන්නේ ඉන්දියානු කලාපවල ඉන්දියානු කර්මාන්ත එනවා. සම්පූර්ණයෙන්ම මේ ආර්ථිකය වඩා හොඳ පැත්තකට ගිහිල්ලා මේ රසේ රැකී රක්ෂා ප්‍රශ්නේ තමයි අනාගතයේ එන ප්‍රශ්නේ. ඒ කවදාවත් බලින්නේ නැහැ. අපේ පක්ෂය අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චීනයත් එක්ක මිත්‍රත්වයක් ඉන්න පක්ෂයක්. අතවාසේ අපේ රටත් චීනයත් එක්ක මිත්‍රත්වයක් තියෙන පක්ෂයක්. තවුන් නාසලා දන්නවා දැන් බොහොම මහසිරුරාට චීනයට ආරාධනාවක් ගන්න එවන්නේ නැහැ.
නොබල් මිනිස්ටර්
ඒගොල්ලෝ එවන්නේ
ප්ලීස් වයින්ඩ් අප්.
ඒ හින්දා කරුණා කරලා මේ අලුත් ආර්ථික ක්‍රමයට මේ රටේ නිෂ්පාදනය වැඩි කරලා ජාත්‍යන්තර සහ කලාපීය වෙළඳපොළට යවන එකට අත දෙන ලෙස ඉල්ලමින් තමුන් නාසලාට මගේ ඒ යෝජනාව ඉදිරිපත් කරමින් වචන ස්වල්පයක්.
Thank you very much honorable Iran Wickremarathna. Order please honorable Lucky Jayawardena to the chair.
ගරු ඉරාන් වික්‍රමරත්න යෝජනාත්මක කතා කරතේ
අද විසර්ජන සංශෝධන මේ පනත ඉදිරිපත් කරන අවස්ථාවේදී විශේෂයෙන්ම මම කැමති එකතු කළ අගය මත බද්ද VAT බද්ද ගැන කතා කරන්න. දැන් ඇත්තටම මේ VAT බද්ද ගැන විශාල බිල් එකක් ඇති කරා. කවුද මේ බිල් ඇති කරේ කියන එක තමයි දැන් හොයාගන්න වෙලා තියෙන්නේ. අද අපි මේ බිල්ලගේ වෙස් මුහුණ ගලවන්න තමයි ලැහැස්ති වෙලා ඉන්නේ. 1964 ඉඳලා නිෂ්පාදන සහ නිෂ්පාදන නොවන ව්‍යාපාර ආවරණය වන ආකාරයට බද්දක් පැනෙව්වා. මේක 1963 අංක 11 දරන පනතේ පිරි වැටුප් බද්ද කියලා ටර්නෝවර් ටැක්ස් TT කියලා බද්දක් ඇති කළා. දැන් මේ පිරි වැටුම් බද්දෙන් මේක 64 ඉඳලම පැවතීගෙන එන එකක්. 1964 ඉඳලා මේ පිරි වැටුමේ බද්දේ තියෙන ප්‍රශ්නය ඇවිල්ලා ඒකෙන් උද්දමනය වැඩි වෙනවා. මොකද මේක බද්දක් මත බද්දක්. ඒ නිසා ඒකෙන් බඩුමිල ඉහළට යනවා. බඩුමිල ඉහළට යනවා, උද්දමන ඉහළට යනවා. ඉතින් 1950 ඉඳලා 1960 ගණන්වල මැද වෙනකන් උද්දමනය 3%කට පමණ විතර තිබුණේ. 1980 ගණන්වල මැද භාගය වෙනකොට මේ උද්දමනය 25%කට විතර ඉහළ ගියා. එතකොට එදා තිබුණ රජයන් කල්පනා කරලා මේ පිරිවැටුම් බද්ද අහෝසි කළා 1998. එතකොට 1998 අප්‍රේල් මාසයේ පළවෙනිදා ඉඳලා භාණ්ඩ හා සේවා බද්දක් ඇති කළා. Goods and Services Tax GST කියලා බද්දක් දැම්මා ටර්නෝවර් ටැක්ස් එක වෙනුවට. මේක 1998 අප්‍රේල් පළවෙනිදා සිට ක්‍රියාත්මක වුණා. ඒක ඇවිල් 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත මගින් තමයි මේ GST බද්ද නැත්නම් භාණ්ඩ හා සේවා බද්ද හඳුන්වලා දුන්නේ. දැන් මොකක්ද මේ බදු දෙකේ වෙනස? පිරිවටුම් බද්දෙත් භාණ්ඩ හා සේවා බද්දෙත් TT එකේ GST එකේ වෙනස.
දැන් එකක් එකක එකක පිරිවැටුම් බද්දේ මුළු අලෙවියේ වටිනාකමම ගන්නව භාණ්ඩ හා සේවා බද්දේ එකතු කළාගේ වටිනාකම පමණයි ගන්නෙ. එතකොට පිරිවැටුම් බද්ද බද්දක් මත බද්දක් වෙනවා. නමුත් භාණ්ඩ හා සේවා බද්ද දායකත්වයේ මත පැනවෙන බද්දක් පමණයි. පිරිවැටුම් බද්දට අනුපාත ගණනාවක්ම තිබුණා. ඒ පිරිවැටුම් බද්ද අය කරනකොට. නමුත් භාණ්ඩ හා සේවා බද්දට තිබුණේ එක අනුපාතයයි, ඒක 12.5යි. 12.5ක එක අනුපාතයක් පමණයි තිබුණේ. පිරිවැටුම් බද්දෙන් රජයකට පහසුයි, ඒක පහසුවෙන් එකතු කරගන්නත් පුළුවන්. විශාල ආදායමක් රජයට ලබා ගන්න පුළුවන් වුණා. එදා රටේ මුළු ආදායමෙන් 25%ක් පමණ ලබා ගත්තේ පිරිවැටුම් බද්දෙන්. නමුත් භාණ්ඩ හා සේවා බද්දෙන් ඊට වඩා අඩු ආදායමක් තමයි රජය ලබා ගන්නේ. එනිසා 1998 එදා තිබුණ රජය නැවතත් කල්පනා කළා මොනවද කළ යුත්තේ කියලා. GST එක යෙදෙව්වට, දායකත්වයේ අනුව එකතු කරන බද්දක් හැටියට යෙදෙව්වට GST එක, ජාතික ආරක්ෂක බද්දකුත් එකතු කළා, National Defense Levy එක. එතකොට පිරිවැටුම් බද්දෙන් භාණ්ඩ හා සේවා බද්දට ගියාට ජාතික ආරක්ෂක බද්ද ඒක පිරිවැටුම් බද්දක් හැටියට දිගටම පවත්වාගෙන ගියා. 1998 දී ඔවුන් කළේ GST එක සහ ජාතික ආරක්ෂක බද්ද එකතු කරලා VAT කියන බද්ද ඇති කළා. ඒ කියන්නේ GST එක තිබුණා, පිරිවැටුම් බද්දෙන් GST එකට ගියා. නමුත් ජාතික ආරක්ෂක බද්දක් තිබුණ නිසා ඒකත් පිරිවැටුම් බද්දක්. ඒ දෙක එකතු කරලා එක බද්දක් ඇති කළා, VAT කියලා බද්දක් ඇති කළා. ඒක අගය එකතු කළ අගය මත බද්ද වෙනවා. 2002 රජය අයවැය හඳුන්වා දීමේදී, මේක 2002 අගෝස්තු 1 වෙනිදා සිට මේ බද්ද ක්‍රියාත්මක කළා. ඔන්න බබෝ බිල්ලෝ එනවා. කවුද මේක ඇත්තටම, මේ VAT කියන බිල්ලව කවුද ඇත්තටම හඳුන්ලා දුන්නේ? මේක හඳුන්ලා දුන්නේ 2002 එදා තිබුණ රජයයි. මේ VAT බද්ද හඳුන්ලා දුන්නේ. දැන් VAT බද්දේ මගේ 2002 කවුද හිටියේ, මගේ නෑදෑයෙක් නම් නෙමෙයි කියලා මට පැහැදිලිව කියන්න පුළුවන්. ඒක කොයි රජයද කියලා ඔබතුමාන්ලා දන්නවනේ, කොයි රජයද කියලා. දැන් VAT බද්දේ මූලික ලක්ෂණ, හරිද, VAT බද්දේ මූලික ලක්ෂණ දේශීය පරිභෝජනය හා ආනයනයට යටත් වෙනවා. අපනයනය පමණයි මේ බද්දෙන් නිදහස්. දැන් මේ VAT බද්ද රටවල් 140ක විතර තියෙන බද්දක්, අගය එකතු කර දායකත්වය මත රඳා පවතින බද්දක්. ඉතින් කියන්න පුළුවන් බදු වලින් ප්‍රගතිශීලී බද්දක් කියලා කියන්න පුළුවන් VAT බද්ද පිරිවැටුම් බදු වලට වැඩිය. මොකද ආර්ථික ක්‍රියාදාමයක් තුල එක එක සංදි ස්ථානවල අගය එකතු වෙනකොට ඒ එකතු වන අගයට පමණයි මේ බද්ද ගෙවන්නේ. බදු අනුපාත දෙකක් තිබුණා. 10%ක් අත්‍යවශ්‍ය බඩු සඳහාත්, 20%ක් අනිකුත් බඩු සඳහාත් තිබුණා. අපනයනයට VAT බද්ද 0.1. මුල්ම කාලයේදී විදුලි වලය ඉදිකිරීම්, පෙට්‍රල්, ඩීසල්, ලාම්පු තෙල් වලටත් VAT බද්දක් තිබුණා. ඒ කාලේ නම් මිනිස්සු උද්ඝෝෂණය කළේ නැහැ මේ දේවල් වලට VAT බද්දක් තිබුණා කියලා. නමුත් මේ VAT බද්ද කලින් කලට ඒ ප්‍රතිශතය වෙනස් වුණා. 2004 15%, 2005 සාමාන්‍ය භාණ්ඩවලට 15%, සුඛෝපභෝගී භාණ්ඩවලට 18%ක් වුණා. කොයි රජයේ තිබුණේ කියලා පොඩ්ඩක් අපිට කල්පනා කරලා බලන්න පුළුවන්. 2005 සුඛෝපභෝගී භාණ්ඩවලට 18%ක් කරපුවාම ඊට පස්සේ 2006 20%ක් කළා මේ VAT බද්ද. අද VAT බද්ද 15%. එදා 20%ක් කළා. කවුද වැඩි කළේ කියන එක අපි අහන්න ඕනේ. මං හිතන්නේ අද අද හොඳ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සඳහන් වුණා. ඒ කියන්නේ මුදල් ඇමතිතුමා කවදාවත් රාජ්‍ය නායකයා නොවිය යුතුයි කියන යෝජනාව අද පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණා. මං හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ ඉන්නත් ආණ්ඩුවේ ඉන්න අයත් සියලු දෙනාම එකඟයි. ඔය මං හිතන්නේ උතන ඉන්න දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමත් ඒකට සම්පූර්ණ එකඟයි කියලා එතුමගේ මූණෙන්ම පේනවා ඒකට සම්පූර්ණයෙන්ම එකඟයි කියලා. ඒ කියන්නේ රාජ්‍ය නායකයා මුදල් ලැබෙතුමා විය නොයුතුයි. ඉතින් 2006 දී ඒ බද්ද 120කට ඉහළ ඒව්වා. ඊට පස්සේ 2007 දී ඒක ආයෙත් අඩු කළා 115ට. 2009 දී 112ට අඩු කළා. 2014 දක්වාම ඒක ගැන මම කතා කරන්නම් මොහොතකින්. හරි, 2014 වෙනකොට 112ට අඩු කළා. ඒතර අපේ රජය 2015 ඇවිල්ලා ඒක 112කින් 111කට අඩු කළා. ඇයි ඒක අඩු කළේ? ඇයි මැතිවරණයක් තියෙනකොට මැතිවරණ පොරොන්දු දුන්නහම මැතිවරණ පොරොන්දු ඉෂ්ට කරන්න ඒ බදු අඩු කරන්න සිදු වුණා. 2016 දැන් ඒ සහනාධාර ලබා දීමට රජයට ආදායමක් අවශ්‍යයි. ඒ නිසා 2016 ඒ බද්ද 115ට වැඩි කරලා තියෙනවා. එතකොට මේ බදු VAT බද්ද කලින් කලට ඒ ප්‍රතිශතයේ ඉහළට ගිහිල්ලා තියෙනවා, පහළට ගිහිල්ලා තියෙනවා. නමුත් උද්ඝෝෂණ ඇති වුණා. මේ උද්ඝෝෂණ ඇති වුණේ මම විශ්වාස කරනවා හුඟක් වෙලාවට කලමනාකාරී ගැටලු නිසා කියලා. දැන් රජය බදු අය කරන්නේ රජ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට. අත්‍යවශ්‍ය සේවාවන් හමුදාවන්, ත්‍රිවිධ හමුදාවන්, පොලිසිය, සෞඛ්‍ය සේවාව, අධ්‍යාපනය, සමාජ සේවාව වැනි දේවල් වලට වියදම් කිරීමටයි. 1978 ගල දේශීය නිෂ්පාදනයෙන් 24.2% රජයේ ආදායම වුණා. 1978 අවුරුදු 20කට පස්සේ 1998 වෙනකොට ඒක 14.5%, 2015 වෙනකොට 12%ක් පමණ වුණා. ඒ කියන්නේ 1978 ඉඳලා 2015 වෙනකොට ඒක අර්ධයක් නැත්නම් 50%කින් රජයේ ආදායම අඩු වෙලා තියෙනවා. අද මුදල් ඇමතිතුමා සඳහන් කළා 2016 අද වෙනකොට රජයේ ආදායම 12 ඉඳලා 13.8%කට ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා. මං හිතන්නේ ඒක හොඳ සලකුණක්. ඒ කියන්නේ අත්‍යවශ්‍ය සේවාවන් ජනතාවට ලබා දීමට ඒ ආදායම යෙදවෙනවා. රජයේ වියදම ඊට සාපේක්ෂව අඩු වෙලා නැහැ. මේ අවුරුදු 20 කාලයේදී ආදායම අඩු වෙලා තියෙනවා. නමුත් වියදම අඩු වෙලා නැහැ. එතකොට ඕනෑම ආර්ථිකයක වෙන්නේ ආදායමයි වියදමයි අතරේ පරතරය වැඩි වෙනවා. අයවැය පරතරය වැඩි වෙලා තියෙනවා. ඒ පරතරය පියවන්නට රජයන්ට ණය ගන්න සිදු වෙලා තියෙනවා. නමුත් පසුගිය රජය විශාල ලෙස ණය ගත්තා. ඒ ණය අරගෙන ඒ ණය වාරිකය ගෙවන්න වසරකට අපිට ලැබෙන රජයට ලැබෙන මුළු ආදායමෙන් 100%ම වගේම මුළු ආදායම වගේ යනවා වාරිකය ප්‍රාග්ධනයයි පොලිය ගෙවීමට පමණක් වසරකට. එතන හිතලා බලන්න පුළුවන් කොච්චර විශාල ප්‍රශ්නයකට අද රජය මුහුණ දෙනවද කියලා. රජයේ ආදායම ඇවිල්ලා වක්‍රබදු 75%ක් විතර වෙනවා. ඍජු බදු නැත්තම් ආදායම් බදු 18%ක් විතර වෙනවා මුළු බදු ප්‍රමාණයෙන්. බදු නොවන ආදායම, ඒ කියන්නේ ගාස්තු අය කිරීම 3%ක් විතර වෙනවා, ලාභාංශ 2%ක් විතර වෙනවා, පොලි වලින් ලැබෙන ආදායම 1%ක් විතර වෙනවා, වෙනත් ආදායම 1%ක් විතර, ඒ කියන්නේ බදු නොවන ආදායම 7%ක් විතර වෙනවා. එතකොට ඍජු ආදායම බොහොම අඩුයි. අපේ අගමැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළා 20:20 වෙනකොට මේ රටේ තියෙන වක්‍රබදු ප්‍රතිශතය 60%, ඍජු බදු ප්‍රතිශතය 40%ක් දක්වා අඩු කරනවා කියලා. අද තියෙන 80% වක්‍රබදු 60% අඩු කරලා අද තියෙන ඍජුබදු 18% ඍජුබදු 40% වැඩි කරනවා කියලා. මේකෙන් ඇත්තටම සාධාරණත්වයක් ඇති වෙනවා. අපේ රජයේ ප්‍රතිපත්ති ඇවිල්ලා සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඇති කිරීමයි. අපේ නායකයන්ට රකින්න ව්‍යාපාර නැහැ. අපේ නායකයන්ට රකින්න පෞල් සමාගම් නැහැ.
ගරු ඇමතුමා විනාඩි දෙකක් තිබෙනවා.
අපේ නායකයා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මැතිතුමා, සර් ජෝන් කොතලාවල මැතිතුමා, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපේ නායකයන්ට ආරක්ෂා කරන්න පවුල් නැහැ. අපේ නායකයන්ට පවුල් සමාගම් ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ නායකයෝ ඔවුන්ට තියන දේපල අර රත්මලානේ ආරක්ෂක විශ්වවිද්‍යාලයක් හදන්න ඔවුන්ගේ වතු දුන්නා. කොළඹ හතේ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රස්ථානයක් අධ්‍යාපනික හා පුහුණු කටයුතු සඳහා හදලා දීලා තියෙනවා. අපේ නායකයන් ඔය මම නම් කරපු එක්කෙනෙක්වත් සතයක්වත් හොරගම් කරලා ඒ වගේ පුද්ගලික සමාගම් හදලා නැහැ. ඒක අපි ආඩම්බරෙන් කියන්නට ඕනේ. VAT ගෙවන්නේ පාරිභෝගිකයන් ව්‍යාපාරිකයන් නෙමෙයි. ව්‍යාපාරිකයන්ට තියෙන්නේ ලියාපදිංචි වෙන්න පමණයි. ලියාපදිංචි වෙන්න රට සංවර්ධනය කරනකොට බදු ගන්නේ ආදායම් බදු හා දේශීය ආයෝජනයට. ඒක ආදායම හරහා කරන්න බැරි නම් එතකොට විදේශ ආයෝජනය බලාපොරොත්තු වෙනවා. විදේශීය ආයෝජනය ගන්නකොට හුඟක් වෙලාවට බදු සහන දෙන්න සිදු වෙනවා. ණය ගන්න සිදු වෙනවා නැත්තම්. ඉතින් එක්කෝ ආදායම් බදු හරහා නැත්තම් විදේශීය ආයෝජනය හෝ ණය. පසුගිය රජය රට විකුණුවා. අපිට ඒ ණයත් ගෙවන්න සිදු වෙලා තියෙනවා. අද අපි දන්නවා විශාල මුදල් වලට ශ්‍රී ලංකන් ගුවන් සේවාව ගත්තොත් අද අපි මුහුණ දෙන ප්‍රශ්නයක් මේ සතියේ මුහුණ දෙන ප්‍රශ්නයක් ඇවිල්ලා 30%කට අධික මිලකට අලුත් ගුවන් යාන ලබාගෙන තියෙනවා. මේව ගත්තේ ණය ක්‍රමයේ වලට ගත්තේ. එතන මේ ණය ගෙවන්න සිදු වෙලා තියෙනවා. ඉතින් අද ඉදිරිපත් කරන
ගරු ඇමතුමා කාලය අවසන්.
හරි, අවසන් කරනවා. විසර්ජන යෝජනාවෙන් අපි තොගහ සිල්ලර වෙළඳාමට එකතු කළ අගය මත බද්ධ ලියාපදිංචි සමහා වාර්ෂික මුළු පිරිවැය රුපියල් මිලියන 50ක් ලෙස සංශෝධනය කරනවා. බද්දට යටත් භාණ්ඩ සඳහා පමණක් බදු අය කරනවා. ඊට පස්සේ එකතු කළ අගය මත බද්ධ ලියාපදිංචි වී නැති තැනැත්තන්ගේ ඒ කරන ලබන මිලදී ගැනීම සඳහා යෙදවූ බදු බැර ලබා දීමේ ක්‍රමයක් අපි හඳුන්වා දෙනවා. ඒකෙන් කුඩා ව්‍යාපාරිකයාට, කුඩා වෙළඳ සැලට මේකෙන් සහනයක් ලැබෙනවා. මේ ඩීන් ඉන්පුට් ක්‍රෙඩිට් සිස්ටම් එක නැත්තම් මේ මිලදී ගැනීම සඳහා යෙදුම් බදු බැර ලබා දීමේ ක්‍රමවේදය හරහා. ස්තුතියි.
Honorable Charles Nimbalanand, you have 9 minutes.
நன்றி தவிசால் அவர்களே. நான் தங்களிடம் ஒரு பணிவான வேண்டுகோளை விடுக்க இருக்கின்றேன். நான் கௌரவ அமைச்சர், சிறைச்சாலைகள் அமைச்சர் கௌரவ சுவாமிநாதன் அவர்களிடம் இந்த கோரிக்கை விட வேண்டும். அவர் இந்த சபையில் இல்லாதால் தவிசாளர் அவர்கள் இந்த கோரிக்கையை எடுத்து கௌரவ புனர்வாழ்வு சிறைச்சாலைகள் அமைச்சர் சுவாமிநாதனிடம் தெரிவிக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். கௌரவ கௌரவ தவிசலவர்களே, நான் சுவாமிநாதன் அமைச்சரிடம் ஒரு வேண்டுகோளை விடுக்க வேண்டும். கௌரவ சுவாமிநாதன் அமைச்சர் இதில் இல்லாதால் தங்களுடைய கவனத்திற்கு இதை கொண்டு வர விரும்புகின்றேன். அனுராதபுரம் சிறைச்சாலையில் தமிழ் அரசியல் கைதிகள் நாளை முதல் உண்ணாவிரத போராட்டத்தை ஆரம்பிக்க இருக்கிறார்கள் என்றும், அதே நேரத்தில் தங்களுடைய கோரிக்கைகளை மனுக்களை அவர்கள் அனுராதபுர சிறைச்சாலை அதிகாரியிடம் ஒப்படைத்திருக்கிறார்கள். அந்த கடிதங்கள் உண்மையில் செல்ல வேண்டியது கௌரவ ஜனாதிபதி, கௌரவ பிரதமர், கௌரவ எதிர்க்கட்சி தலைவர், கௌரவ நீதியமைச்சர், கௌரவ முதலமைச்சர் வடமாகாணம், பிரதம நீதியரசர், சட்டம் ஒழுங்கு ஆணைக்குழு. இந்த அரசாங்கத்தினால் அவர்களுக்கு வழங்கப்பட்ட வாக்குறுதிகள், அவர்கள் இன்றும் எங்களுடைய தங்களுடைய வாக்குறுதிகளை நிறைவேறாத தருணத்தில் இந்த கடிதங்களை தற்பொழுது அனுராதபுர சிறைச்சாலை அதிகாரியிடம் இருக்கிறது. அந்த குறித்த கடிதங்களை அந்த இந்த ஏழு பேருக்கும் அனுப்ப வேண்டிய பொறுப்பை அந்த அதிகாரி ஏற்றுக்கொள்ளவில்லை. அதை கௌரவ சுவாமிநாதன் அமைச்சருடைய கவனத்தில் கொண்டு வந்து அந்த உரிய கடிதங்களை அந்த உரிய நபர்களுக்கு செல்வதற்கு தவிசல் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் இன்று பிராந்தியங்கள் ஒன்றியங்கள் தொடர்பாக சில விடயங்களை குறிப்பிட வேண்டும். பிராந்தியம் எங்களுடைய வட பிராந்தியமானது தற்பொழுது புதிதாக மாவட்ட செயலகங்கள் அமைக்கப்படுகிறது, வீதிகள் புனரமைக்கப்படுகிறது. அந்த மாவட்ட செயலகங்கள் அமைக்கப்படுவதன் மூலமோ அல்லது வீதிகள் புனரமைக்கப்படுவதன் மூலமோ பிராந்தியங்களை அபிவிருத்தி செய்ய முடியாது. உண்மையில் வடக்கை அபிவிருத்தி செய்ய வேண்டுமானால் அங்கிலுள்ள இளைஞர் யுவதிகளுக்கு வேலைவாய்ப்பை உருவாக்கி கொடுக்க வேண்டும். உண்மையில் அந்த அரச நியமனங்கள் வடக்கில் குறிப்பிட்ட அளவு சொல்லப்போனால் மூன்றில் ஒரு பங்குக்கு மேலாக வேறு மாகாணத்தைச் சேர்ந்தவர்கள்தான் அங்கு அரச நியமனங்களில் தற்பொழுது உள்வாங்கப்பட்டுக் கொண்டிருக்கிறார்கள். அந்த அரச நியமனங்களில் உள்வாங்கும் போது தகுதியான ஆட்களை உள்வாங்க வேண்டுமென்றும், அதே நேரத்தில் வடமாகாணத்தில் நீண்ட காலமாக தகுதிகள் இருந்தும் வேலைவாய்ப்பில்லாமல் இருக்கிறவர்களை முதற்கட்டமாக உள்வாங்க வேண்டும் என்று கேட்டுக்கொண்டு, அதே நேரத்தில் வடமாகாணத்தில் கொடுக்கின்ற நியமனங்கள் அரசியல் ரீதியான நியமனங்கள் அல்லாமல் தகுதி ரீதியான நியமனங்கள் வழங்கினால்தான் அந்த பிராந்தியம் அபிவிருத்தி அடையும். ஒவ்வொரு கிராமங்களிலும் அரச சேவையில் ஈடுபடுகின்ற இளைஞர் யுவதிகள் இருந்தால் ஒரு விழிப்புணர்வு ஏற்படும். அந்த விழிப்புணர்வின் மூலம் பிராந்தியங்கள் ஒன்றுபடும் என்றும் சொல்லி இந்த அரச நியமனங்களில் எங்களுடைய இளைஞர் யுவதிகள் உள்வாங்கப்பட வேண்டும். எங்களுடைய பிரதேசங்களில் நான் மீண்டும் கூறுகின்றேன், மாவட்ட செயலகங்களை திறந்து வைப்பதால் வீதிகளை போடுவதால் ஒரு காலமும் பிராந்தியம் அபிவிருத்தி அடையாது என்பதையும் சொல்லிக்கொண்டு, இன்று எங்களுடைய இந்த நாட்டின் ஜனாதிபதி அண்மை காலமாக மது ட்ரக்ஸ் அட்கோகோல் தொடர்பாக ஒரு புள்ளி விவரம் குறிப்பிட்டிருந்தார். முதலாவது ஜாழ்ப்பாணத்திலும், இரண்டாவது மட்டக்களப்பிலும், மூன்றாவது நுவரேலியா மாவட்டத்திலும் தான் அதிகளவான மதுபாவனை இருப்பதாக. இது நாங்கள் சற்று கடந்த கால நிகழ்வுகளை நோக்குவோமானால் முன்னைய அரசாங்கத்தின் ஒரு திட்டமிட்ட செயலாகத்தான் இந்த வடக்கில் குறிப்பாக ஜாழ்ப்பாணத்தில் அட்கோகோல் பாவனை அதிகரிக்கப்பட்டது. 1990களில் நுவரேலியாவில் இந்த திட்டம் ஆரம்பிக்கப்பட்டு பின்பு மட்டக்களப்புக்கு கொண்டுவரப்பட்டு அதன்பின் தற்பொழுது ஜாழ்ப்பாணத்தில் இந்த திட்டத்தை வெற்றிகரமாக நடத்தி கொண்டிருக்கிறார்கள். இதற்கு உண்மையான காரணம் என்னவென்று சொன்னால் அந்த மாவட்டத்து மக்களை தங்களுடைய கைகளில் கொண்டு வர வேண்டிய ஒரு தேவை அரசாங்கத்துக்கு முன்னைய அரசாங்கத்துக்கு இருந்தது. அதை ஊக்குவிக்கின்ற விதமாக தற்பொழுது இந்த அரசாங்கமும் செயற்பட்டுக் கொண்டிருக்கிறது. குறிப்பாக 2013 முன்னாள் பாதுகாப்பு செயலாளர் கோத்தபாய ராஜபக்ச ஜாழ்ப்பாணம் ஒரு ஜெய்கா தொடர்பான ஒரு கூட்டத்துக்கு நிகழ்வுக்கு வந்திருந்தார். வந்திருந்த போது அங்குள்ள சுகாதார திணைக்கள அதிகாரிகளிடம் அவர் கூறியிருந்தார், நாங்கள் ஜாழ்ப்பாணத்தில்
மதுபானை விற்பனையை அதிகரிக்கின்ற நடவடிக்கையில் ஈடுபட்டிருக்கின்றோம். நீங்கள் அதற்குரிய வைத்தியம் செய்கின்ற நடவடிக்கையை பாருங்கள் என்று குறிப்பிட்டிருந்தார். அதன் நோக்கம் வந்து எங்களுடைய மக்களை தங்களுடைய கைவசப்படுத்துகின்ற நோக்கமாகத்தான் இருக்கிறது. அதே நேரத்தில் இந்த 3 மாவட்டங்களையும் புள்ளி விவரமாக கூறிய இந்த அரசாங்கம் மற்ற மாவட்டங்களினுடைய புள்ளி விவரங்களை இன்னும் சொல்லவில்லை என்றும் சொல்லிக்கொண்டு, அதே நேரத்தில் இந்த யாழ்ப்பாணத்தில் மதுபான விற்பனை மக்களுக்கு மட்டும், அங்குள்ள குடியுரிமை பெற்ற மக்கள் மட்டும் அதை வாங்கவில்லை, அதை கவனத்தில் கொண்டு வருகின்றேன். குறிப்பாக யாழ்ப்பாணத்தில் 40,000 ராணுவம் இருக்கிறது, 5,000 போலீஸ் இருக்கிறது. தென்பகுதி சுற்றுலா பயணிகள் நாளாந்த மிக அதிகமாக வந்து செல்கிறார்கள். அதே நேரத்தில் வெளிநாட்டு பிரஜைகள் குறிப்பாக யாழ்ப்பாணத்துக்கு சுற்றுலா பயணிகளாக வருவது வழக்கம். அப்படி இருக்கும்போது எல்லாரும் சேர்ந்துதான் இந்த மதுபான கொள்வனவில் ஈடுபட்டு இருக்கிறார்கள். இப்படி அவர்களெல்லாம் செய்கின்ற இந்த எல்லா காரியங்களும் நீங்கள் முதன்மையாக யாழ்ப்பாணத்தில் மதுபான விற்பனை அதிகரித்து காணப்படுவதாக சொல்கின்ற போது உண்மையில் அங்குள்ள வடக்கு மக்களினுடைய மனங்களை நோகடிக்க செய்கின்ற ஒரு நிகழ்வாகத்தான் நான் பார்க்கின்றேன். ஏனென்று சொன்னால், இந்த கடந்த ஒரு சில வருடங்களுக்கு முதல் மல்லாக மகா வித்தியாலயத்தில் போலீசினுடைய ஒரு கார்னிவல் நிகழ்வில் போலீஸ் வந்திருந்த, அங்கு வருகை தந்திருந்த, அதை பார்க்க வருகின்ற அனைவருக்கும் கொடுத்தது டின்பியர். இப்படி ஒரு போலீஸ் பிரிவே இப்படியான ஒரு நடவடிக்கையில் ஈடுபட்டு கொண்டிருக்கிறது யாழ்ப்பாணத்தில். அதே நேரத்தில் ராணுவத்தினுடைய கார்னிவல் நிகழ்வுகளில் குறிப்பாக குறிப்பாக ராணுவத்தினர் அங்குள்ள கார்னிவல் நிகழ்வுகளில் வீடியோ கேமுக்கு, நான் ஒரு 2 வருடங்களுக்கு முன்பு சென்றிருந்த ஒரு வீடியோ கேம், அந்த கார்னிவலை நான் வெளியில் நின்று பார்த்துக் கொண்டிருந்தேன். அதன் முதல் பரிசாக வெளிநாட்டினுடைய அந்த அட்கோல் போத்தல் காணப்பட்டது. 2வது பரிசாக இலங்கையில் இருக்கின்ற அந்த சாராய போத்தல் தான் காணப்படுகின்றது. உண்மையில் ராணுவம் போலீஸ் தான் இந்த யாழ்ப்பாணத்திலும் வடக்கிலும் இந்த அட்கோலை விற்பனை செய்கின்ற ஒரு முகவர்களாக, அதை மக்கள் மத்தியில் கொண்டு செல்கின்ற ஒரு தரகர்களாக செயல்பட்டு கொண்டிருக்கிறார்கள். இது உண்மையில் வன்மையாக கண்டிக்கத்தக்கது. அதே நேரத்தில் இந்த கடந்த ஆட்சியில் செய்கின்ற அதே நிகழ்வை இந்த ஆட்சியும் தொடர்ந்து கொண்டிருக்கிறது. தற்பொழுது மதுவரி திணைக்கள அதிகாரிகளிடம் நான் கேட்டேன், ஏன் இந்த மதுவரி வடக்கில் மென்மேலும் அதிகரித்து செல்கின்றன என்று அவர்கள் கூறுகிறார்கள். தங்களுக்கு விற்பனை செய்கின்ற அந்த அளவின் வீதம் வருடா வருடம் அரசாங்கத்தால் கூட்டுப்பட்டுக் கொண்டிருக்கிறது. அப்படியான நிலையில் அவர்களை வில்லங்கமாக எங்களுடைய மக்கள் மத்திய அட்கோலையும் ட்ரக்ஸையும் பரப்பி, ராணுவத்துடனும் போலீஸ் உதவியுடனும் பரப்பி, அந்த மக்கள் மத்தியில் அப்படியான ஒரு சூழ்நிலையை உருவாக்கிவிட்டு நீங்கள் பப்ளிக்காக வெளிச்சமாக சொல்கிறீர்கள், யாழ்ப்பாணம் மட்டக்களப்பு நுவரேலியாவில் அதிகளவு மதுபானம் விற்பனை செய்கின்ற 3 இடங்களாக கருதுவதாக. உண்மையில் இப்படி சொல்வது மக்களுடைய மனங்களை வேதனை அடைக்கிறது. மற்ற மாவட்டங்களில் சொல்ல வேண்டும், அதே நேரத்தில் கௌரவ ஜனாதிபதி அவர்கள் உலக தலைவர்களுடைய மனதை வென்றிருக்கலாம், இன்னும் 1.5 வருடங்களாகியும் தமிழ் மக்களுடைய மனங்களை இன்னும் வெல்லவில்லை என்று சொல்லி விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ.